නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අරණ විභංගං වෝ භික්ඛවේ දේසිතාම සම්සුනාත සාදුකං මනසි කරෝත භාසිතානි සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් සත්‍යදා සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් හැම දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝකරා බුදුරජාණන් වහන්සේ උපවාස සෑම දෙනා කෙරෙහිම මහා ධර්මාවේ මේ කටුකු ගෝරු භයංකාර සංසාරයෙන් එතර වීම පිණිස දේශනා කොට වදාළා වූ සත්‍යයෙන් විදත් සෝනේ කරන්නේ. ඒ නිසා මුලින්ම මතක් කරගෙන දෙනවටම තමන්ගේ චිත්ත සංධාරයන් සුරක්ෂිත කරගෙන සිත දෙක එක් අරමුණු වලට ගොන්නට නොදී ඉතාමත්ම කෝපයෙන් සමු මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියන කාරණාව. ඒ වගේ ඕනේ කමෙන් උවමනාවෙන් එයි අපි ධර්මය ශ්‍රවණයට යුක්ති අනුග්‍රහණ සම්බන්ධ කරලා තියෙනවා. මේ දුක්සහගත සසරෙන් එතර වීමේ ක්‍රම උපාය තියෙන්නේ අමාමයේ මහා විදේශනා කුල සත්‍යමයේ තුලයි. ඉතින් ඒ ක්‍රම උපාය අපිට තනියම ගන්න බෑ. ඒක අහල දැනගන්නට ඉතින් මනාකුත අහන කෙනෙකුටයි ඒ සසරෙන් නික්මෙන උපාය සමන්ත වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසායි ගුණාය මතින් ධර්මය ශ්‍රවණය ලැබෙන්නේ. හිමතුනි අපිට ධර්මය අහන්ද ගුණාංග හිතන්නේ නැහැ. ඇහුවා ඉස්ලාම ඕනකමින් අවශ්‍යතාවයක් නැතිද හදවතට දැනිලා හිතට දැනිලා ඒක කරන්නේ නැත්තේ මේ ධර්මයෙන් ලැබෙන ප්‍රතිඵලය අපිට දැනෙන්නේ නැත්තේ අපි ඉන්න භූමිය ගැන වටිනාකම ගැන අපිට හිතේ වෙන එක අපි ජීවිතයේ තියෙන සැදැ ස්වභාවය අපි අද ඉන්න තැන ඉන්න වට පිටාව කෙනෙකුට නිකන් හරි තේරුණොත් අමයාට මේ සංසාරේ වටිනාකම හිතට දැනෙනවා. ඒකොත් කෙනාට මනාකුට අහන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම නිතරම ධර්මයේ පිළිදෙන්න භවනාදී ගුණධර්මයන් ජීවිත දුහුණු කරන්න කියලා ඉතිපස්යෙන් තල්ලු කරන්න ඉස්සරහින් නඳින්න දෙන්නේ තමන්ට ඒ ධර්මයන් නිවිදීමේ අවශ්‍යතාවය දැනෙන නැති නිසා. කෙනෙකුට දැනෙනවා නම් ඉපදු කෙනාව ඇදගෙන යන කල්ප කරන කවුරුවත් නැහැ. එයාම බොහෝම උත්සාහයි ඒ ප්‍රතිපදාව විදිහට. දෙවියන් තමයි අවශ්‍යතාවය දැනෙන්නේ නැත්තේ තුන්කනේ. ජබුරුවරකට නැහැ. සාමාන්‍ය මාත්‍රකේ චින්තාවක්වත් පවත්න්නේ නැති නිසා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපි හැම කෙනෙක්ම අනවරාගෝ කෙලවරක් පිළින්නේ නැති කෙලවරක් පනවන්න බැරි දීර්ඝ සංසාර ගමන කියලා නිඳ දුක් වුණ තරම් වෙනවා. ඒ වගේම මේ භව ගමන නිවා නොකළොත් මේ භවයේ තුල මේ සංසාර තුල හිටියොත් විඳින්න වෙන දුක් කන්දරාව මෙන්න මෙකමනයි කියලා නිමකරන්න බෑ කියන්න බෑ කියලා එන්නා වදාළ ධර්මයේ වුණ තරම් කි භවයෙන් ගහිලා සාපිතේ කේමතු මේ භවයෙන් ගහිලා කියන නිසා විඳින් විඳතු විඳින්ද වෙන දුක් නොපිළීම කවර කතාවද භව ආවරණයක් නැති මේ ජීවිතේ හැම කෙනාගේම ඇති විදිහට දේවදූත විචර පහළ දෙති කියන එකක්. ඇස් පනාපිට පේන්න පුළුවන් ඇස් පනාපිට දකින්න පුළුවන් මට්ටමක් තියෙන භව ආවරණයක් නැති මේ ජීවිතයේ තුල තියෙන ගැහට පීඩාකාරී බව නැති මනසක් ඇති අපිට භව ආවරණයකින් ආවර්ණය වෙලා තියෙන දෙක දුක නොකුණින් දුකයන් නේ. හිතන්න මොහොතකට ජීවිතය ගැන හොඳට හිතන නුවණින් බැලුව ජීවිතේ මොනතරම් අනාරක්ෂිත පරිසරයක අනාරක්ෂිත තැනකද අපේ ජීවිතය තියෙන්නේ කියන කාරණාව හැම කෙනෙකුටම දකින්න පුළුවන්. නමුත් මේ හැම ධර්මතාවයක් හොඳට මතක තබා ගන්න තෝරන්නේ මානසිකාල ප්‍රතිබද්ධයි. ඒ කියන්නේ මෙනෙහි කිරීම හා නොයෙදිලා තියෙන යමෙක් ඊට අනුව මෙනෙහි නොකරයි නම් ඊට අනුව සිත් නොමුකදවයි නම් එයාට ඒ ධර්මතාවය පිළිෙන්නේ නැහැ වෙන්නේ නැහැ. ඒක මම මතක් කළේ භව ආවරණයක් නැති මේ ජීවිතයේ තුල ඔගලන්ගේ ඇස් ඉදිරියේ පිටුන තරම් දේව දූතෝ බලලා තියෙනවා. මොනවද දේව දූතයෝ? නොයෙක් විදිහ ලෙඩ රෝග ඇතිලා මල මුත්තා ගොඩේ වැටලා දුක් විඳින අය ඕනතරම් ඕගොල්ලෝ නැතල ඇති. ඒ කවුරුවත් කන්නේම සිත් උපදන්නේ නැහැ. අනේ පතරක ප්‍රභාවි අපිට කියලා දෙනවා නේද? මේ ජීවිතයේ මේ අත්පනා පිට මේ ස්වභාවය දෙනවා නම් මේ සතර ගතිය නේද මේක කියාපාන්න කියලා කවුරුත් හිතන්නේ නැහැ. ඒ වගේම නොයේ විදියේ ජනා ජීව ස්වභාවයට පත් වෙලා තමන්ගේ අර්ථපායවත් තමන්ට වළංගු නැති ඇත්තෝන තරම් අපිට තේරෙන අපි එක්කම ජීවත් වෙයි. මේ හැම ධර්මතාවයකින්ම කියන්නේ අසුරු ස්වභාවය නේද කියලා අපි හිතන්නේ. ඒ වගේම ජීවත් වෙනකොට මොන මොන ආකාරයක හේතියක් ධනවත් වේවා නිර්ධනව වේවා නුවණ ඇති වේවා නුවණ නැතිව වේවා කුලස ඇතුව වේවා කුලස නැතුව වේවා ඒ හැම කෙනෙක්ම ඒ හැම දෙයක්ම දාලා ඉස්සතින් මේ ලෝකෙන් චුත වෙන හැටි අපේ ඇස්වලට ඕන තරම් පෙන්වතියි. හොඳට හිතලා බලන්ද ඔගොල්ලෝ කවුද හිතුවේ කියලා අතීතයේ සත්‍යත ආවරණය කරලා බලන්න මේක අවුරුදු 100ක් 120කට එහා කවුරුත් තේින්න ඉන්නවද කියලා කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඉන්නවනම් බොහෝම කලකට දෙන්නේ. අද මේ තරම් පිළිසක් කියන තව වුණු සුජාත් යනකොට අද මේ ඉන්නේ කිසිම කෙනෙක් නැති වෙන්නේ නේද? සමස්තය අතර නැති වෙන්නේ කියන කවුරුත් ඉතින්. එහෙම නොහිතනකොට එහෙම නොබලනකොට තියන්නේ මොකක්ද? ප්‍රතිපක්ෂ අනිත්‍යක තමන්ගේ මනස තුල ඕක නැදේවා. මේ හැම දෙයක්ම තියනවා, හැම දෙයක්ම යහපත්ව පවතිනවා වගේ තමයි තේරෙන්නේ. එබඳු කෙනා ලෝකයේ ඇතුලේ සාරවත් දෙයක් හොය හොය කල්ගත කරනවා විනා දැන් ධර්මයේ අවස්ථාවක් දැනෙන්නේ. එහෙම ජීවිතයේ අවශ්‍යතාවයක් දැනෙන්න යන අවශ්‍ය වෙලා නැහැ. එහෙම අනුකූලව කේත පෙරිලා නැහැ. ධර්මයේ අවශ්‍යතාවය දැනෙන්න ජීවිතයේ අනුභවව ඕගලන්ට නොකෙනු මේ ඕගල නොබලපු නිසා නැතුව නිතර නෙවි. ඒ නිසා මුලින්ම මතක් කරනවා බණ දහමක් අහන්න හිතන නොදැනෙන බවක් තියෙනවා නම්, භවනාදී ගුණධර්මයක හිත නොදැනෙන බවක් තියෙනවා නම්, සසර පරතරක් හොයන්න ජීවිතයේ දෙලදෙන බව අඩුවේ නම් හදවත තේරුම් ගන්නද ජීවිතයේ තියෙන ආදීනව ස්වභාවය යථාර්ථ ස්වභාවය මට තේරෙන්නේ නැතිකම නිසායි, අපිට තේරෙන්නේ නැතිකම නිසායි මේකවල තියෙන්නේ කියන කාරණාව උදුරි කරගන්න. එහෙම නොකෙන්නේ හේතුව නැතිකම නිසා නෙමෙයි, ඊට අමෝදී සුපන්තල නොබලපුකම නිසායි කියන එකත් සිහිපත් කරගන්න. සිහිපත් කරගෙන මේ බණහන උපදෙස්තරක් දෙන්නේ ගෙදර දිහා මොනවා ජීවිතයේ සැදෑම ස්වභාවය ගැන ටිකක් සිතන්නේ කරන්න. අන්න එහෙම මෙහෙදි කරනකොට අපි කොහොමවත් ජීවිතේ සුරක්ෂිත තැනක ඉන්නවා, සැප පුහුණු තැනක ඉන්නවා, නිදහස් නිවස තැනක ඉන්නවා නෙවි. අපි හැම කෙනෙක්ම ඕනම ගාවක ජරා මරණ දුක අපේ ඔරොත්තුේ තියාගෙනයි ඉන්නේ කියන අදහසක් තමයි දැනෙන්නේ. ඒ වගේම හිත කියන කියන විදිහට පියස බලසිත අරමුණු හොයාගෙන යන්නේ නැතුව ලෝකීය ආදීනව කියන ස්වභාවය ටිකක් බලන්න ඔබලන්ට පුළුවන් නම් ඔලොබ රාගම තියෙනවා මේ ලංකාවේ පාපාදිත අය ඉන්න කොහොමදපන රෝවල විලාරු කිහිල්ල බලන්න පුළුවන් නම් ඔබලන් ජීවිතයේ කියනක මොන වගේ ස්වභාවයක් තියෙනක කියලා දෙන්න බුද්ධ ආරණෝ කියනවා. ඔබලෝ කවුරුවත් නටන්න හිනාවෙද නටලන්නේ නැති මේ මනුස්ස ජීවිත වලට මෙහෙමත් වෙනවා නේද කියලා. ඒ තරම් දුක්ඛදායක ආත්මභාවයන් දී ඒ හැම ආත්මභාවයකටම උරුමකම් කියන්න පුළුවන් හේතුව අපි ළඟ තියෙයි කියලා ඒ අරමුණු වලට නෑදෑකම් කියන අපේ වර්තමාන ගතියක් දැක්කොත් ඉමුතුන් දිහෙමින් සමයෙදටපත් වෙයි. ඒක දෙයක් විතරයි මම මතක් කරන්නේ. ඒ විතර නෙමෙයි, ඒ වගේ ජීවිතයේ හැම වෙලාවෙම ආස්වාදයෙන් විතරක් නෙමෙයි කරන්න හදන්න එපා. මේක කරන්න එපා. බොරුවක් කරනවා නෙමෙයි. සැබෑවටම පවතින යථාර්ථයයි නෝනේ මෙනෙහි කරන්නේ. මේ ලෝකයේ තුල ආස්වාදයේම ගතිතව ගැටිලා තියෙනවා නෙවෙයි. මෙහෙම මෙහෙම ආදීන දෙයකින් යුක්ත භූමියක් නේද කියන එක මනසට පැහැදිලි කරලා දෙන්න. අන්න එදාට ඔබලන්ට මේ ධර්මයට ප්‍රවේශ වෙන්න කම්පනක් වුණත් නැති මේ ධර්මයේ තිත නැමේ ධර්මය තුළ උත්සාහවත් බව නිවේදේ. ඉතින් ඒ නිසා මේ ටිකක් මම මතක් කළේ අපි කොච්චර බණ කිව්වා තමයි කිව්වා. කෙනා කෙනා තුළ ඒ සඳහා උත්සාහය නැතුව කවදාවත් කෙනෙක් කියන්නේ. හොඳට කම් යොමු කරලා බලන අහන්න කියලා මම කිව්වා. මගේ වචනේට උගුල්ලෝ ඒ මොහොතට ඇහුවා. ඒක නාදන්නේ නැහැ. Taman කුලින් ඇතුලේ නැතිවක් නොවේ නේද? අප්‍රමාදීව භවනා කරගන්නයි කියලා මම කිව්වා. මගේ වචනේට ඒ මොහොතට කළා. ජීවිතය තුළ ඒක වැදෙන්නේ නැහැ. උගුල්ලන්ගේ රතුවා ගන්න බැහැ. Taman තුලින් ආපු ගතියක් නොවන නිසා. ඒ නිසා හැම වෙලාවෙම කුසල ඡන්දය කියන එක කුසල ධර්මයන්ට ඇති කැමැත්ත කියන එක තමන් තුළින් ඇති වෙන තමන් තුළින් ඇති ගතියක් වෙනවා. ඒ ගතිය ඇති වෙන්නේ පින්වතුනේ ජීවිතයේ ඇති ඉසර බව ජීවිතයේ ඇති අනාත් ස්වභාවය ජීවිතයේ ඇති අසරණ ස්වභාවය තමන්ටම තමන් තුළ දකින්න පුළුවන් එක අවශ්‍යතාවය. එක දකින්න පුළුවන් වෙන්නේ ඊට අනුව මෙලින් කළ බලන කෙනාට විතරක් ඊට අනුව මෙලින් නොකරන කෙනාට නෙවෙයි. ඒ නිසා මේ මොහොතේදී වගේම ගෙදර දොරදී වැඩ කටයුතු කරද්දී ජීවිතයේ ඇති සැබෑම ස්වභාවය මෙලින් කරා. සැබෑම ස්වභාවය මෙලින් කළොත් ඕගොල්ලන්ට මෙහි වෙන්න තියෙන්නේ. වෙන්න තියෙන්නේ අනාරක්ෂිත වටපිටාව ආදීන සහිත වටපිටාව මුතකලෝ පිළිබඳ රක්ෂිත වටපිටාවක් නේ. ඉතින් මේක මතක් කළේ මේ දීර්ඝ සංසාරේ හැමදාම අපි ආස්වාදයේ විතරක්ම අරමුණු කළ නිසා ආදීනව අපේ ජීවිතයට නොදෙනු නිසා හැමදාම ධර්මය ධර්මයේ යෙදීම අපි අතපසු කළා අතපසු වුණා. ඉතින් මේ අවස්ථාවේදී ආස්වාද ඝටිතව හිතන්නේ නැතුව ආදීනව මෙනෙහි කළොත් ඒ ඥාන සංසය මනෙන් පස්සේ මේ ජීවිතයේදීම කෙනා කෙනා තුළ සංසාර පරිසරයක් හොයා ගන්නට ඕනේ. මේ දුක්ඛාගත භූමියේ ජීවනන්නට ඕනේ කියන සිහියම තියෙනවා. එබඳු කෙනාට මේ මහාමාරු සංසාරයට පතරෙන් එතනින් ගතකුව. ඒ සඳහා ඕගලන්ට වඩා උපකාරී වෙන සස්සන පරතරක් කොයන කෙනෙකුගේ දිවිපැවැත්ම එබඳු ආකාරයක දෙයක් ගුණධර්මයක් පුරන කෙනෙකුගේ ප්‍රතිපදාව මොන වගේ ප්‍රතිපදාවක්ද? ගුණධර්මයක් පුරන් නැති කෙනෙකුගේ ප්‍රතිපදාව මොන වගේ ප්‍රතිපදාවක්ද? ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න පුළුවන් සූත්‍රයක් තමයි මම අද ඔබට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ නැත්නම් උපරි පන්වාසකයේ තියෙනවා අරණ විභංග කියන සූත්‍රය. මෙන්න මේ අරණ විභංග සූත්‍රය තමයි මම අද විස්තර කරන්න දෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂු වහන්සේලාට දවසක් මහණෙනි මම නුඹලට අරණ විභංගය දේශනා කරනවා. ඒක හොඳට ආනන්ද අහලා හොඳට මෙනෙහි කරන්න ඕනෙත් හිතන්නේ කියලා. මොකද මේ අරණ විභංග සූත්‍රය කියන්නේ අරණ කියන්නේ මොකක්ද? රණ කියලා කියන්නේ යුද්ධය. අරණ කියලා කියන්නේ යුද්ධයේ සමිතයි. කෙලෙස් යුද්ධයෙන් යුක්ත කෙනාට යුක්ත ධර්මයන්ට කියව සරණ ධර්ම කියලා. කෙලෙසුන්ගෙන් ආතුරු, කෙලෙසුන්ගෙන් පිරුණු ජීවිතය ගත කරන කෙනා සරණ ප්‍රතිපදාවට හැදෙන්න තියෙනවා. කෙලෙස් යුද්ධය නැති දිනු කෙලෙස් යුද්ධය ඇති කෙලෙස්ගේ විදින වැඩති වේලක් කරන්නේ කියනවා ආනන්ද ප්‍රතිපදාව කියලා. ආනන්ද කියන්නේ රණ නැහැ, යුද්ධයක් නැහැ. කෙලෙස් යුද්ධයේ දිනපු දින නැහැ. ප්‍රතිපදාවට කියනවා ආනන්ද ප්‍රතිපදාව කියලා. ආනන්ද ප්‍රතිපදාව ඇති ආනන්ද ධර්මයන් ඇති ජීවිත මහන්සියලා අතර අගතනපත් සංස්කෘතියේ දී විද්‍යාඥයන් දෙවි කාලේ සුභෝති මහරහතන් වහන්සේ. මේ සුභෝති මහරහතන් වහන්සේ ආනන්ද ධර්ම විචෝ නතරි මාර්ගය. ආනන්ද ධර්ම කියන්නේ මොන වගේ දෙයක්ද? සරණ ධර්ම කියන්නේ මොන වගේ දෙයක්ද කියලා තමයි නැත්නම් අපි සරණ ධර්මයන්ගෙන් වෙන්නේලා අන්න ධර්මයක් තුල ඉන්නවා කියන කාරණාව විදිමම දෙන්නේ. ඒ කියන්නේ කෙලෙස් පැවැත්මේ යුක්ත වෙන්නේ මොන වගේ ප්‍රතිපදාවක් තුලද කියන එක තමයි සරණ ධර්මයන්ගෙන් යුක්ත වෙන්නේ කියනවා කියන්නේ. කෙලෙස් පැවැත්මෙන් මිදෙන, කෙලෙස් පැවැත්මට අයිති නැති කෙලෙසුන්ගේ මෙදෙන ප්‍රතිපදාව දන්නවා කියන එකයි යා අරණ ප්‍රතිපදාව දන්නවා. අරණ දිවි පෙරත්මක් ගෙවනවා කියන්නේ මේ විදිහට ජීවත් වෙන එකයි කියන එක දන්නවා. අපි භවගනා කියලා දෙයක් විතර දන්නවා. බලමු භවගනා කියලා කියන්නේ ඉස්සරහ දැනට අඳුරගෙන සිත දිහා බලාගෙන කරන කටයුත්තක් නෙවෙයි. කෙලෙස් ජීවරණයට සිත දිනු කරනවා, නුවණ දිනු කරනවා වගේම එයාගේ සත්‍යදින චන්ද්‍රයා වතුනෙම ඒක ප්‍රකාශ කරන ඇලසි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරේ නෝ සුතච්ඡනයන්ට අයිති වූ කාම සුඛේ නොයදෙන බවක් තියනවා නම් මේ ආරම්භ ධර්මය. ඒ වගේම තමාව වෙහෙසටපත් කරන දුකටපත් කරන අත්තිලමතාන යෝගියේ නොයදෙන බවක් තියෙනවා නම් මේක ඒ ධර්මතා දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවේ ඇසුරු වෙනවා නම් ඇසුරු කරනවා නම් මේක අරණ ධර්මය. ඒ වගේම එයා දන්නවා උත්සාධනය කියන එක අකුසාධනය කියන එක දන්නවා. කෙනෙක්ව උසස් කරලා කතා නොකරනවා නම්, කෙනෙක්ව මහත් කරලා කතා නොකරනවා නම් ඒක අරණ ධර්මයක් කියලා දන්නවා. ඒ වගේම එයා හොඳට සුඛ විනිච්ඡය දන්නවා. සැපක් තිබුණු කොමලකින් සැප තියන්නේ. සැප කියන්නේ කොහොමද විනිශ්චය කරලා ගන්න කෙනෙක්. මේ අරණ ප්‍රතිපදාව කියන්නේ සැප කියන්නේ මොකක්ද කියලා සැපේ හොඳට විනිශ්චය කරලා තීරණය කරලා නිශ්චය කරන්න ගන්නවා. දැනගෙන ආධ්‍යාත්මික සැපය හදා විනිශ්චය කෙනෙක් යෙදෙන කෙනෙක්. ඒක තමයි අරණ ධර්ම කියලා කියන්නේ. ඒ වගේම කෙනෙක් ඇති තැනදී එයාගේ ಗುಣ නසල කතා නොකිය යුතුයි කියලා දන්නවා. ඒක ආනන්දයක් කියලා දන්නවා. කෙනෙක් නැති තැනදී අභූතයෙන් අසත්‍යයෙන් චෝදනා නොකසේතුයි. එහෙම නොකර බලන්න මේ කර්ම ධර්මයක් කියලා දන්නවා. කෙනෙක් කතා කරනකොට ඒ වචන තුල පවා අතරමානව වහසතින තරමානව අරවතු කළ සංවේගී ඇති වෙන විදිහට හිත කීරි ගෑන විදිහට කතා නොකසේතුයි. මේක අරම ධර්මයක්, අරම ප්‍රතිපදාවක්, කෙලෙස් විනත ප්‍රතිපදාවක ලක්ෂණයක් කියලා ගන්නවා. ඒ වගේම ජනපත වල විවහාර අභිදේශනය නොකසේතුයි. ලෝක සම්මතයේ නොවික්මා කටයුතු කළ යුතුයි කියලා ගන්නවා. මේ ටික මම ඉතින් විස්තර කරලා දෙන්නම්. යම් කිසි කෙනෙක් නියම අරණ ප්‍රතිපදාවකින් යුක්තයි කියලා කියන්නේ මෙන්න මේ කරුණ කිතු ගැන හොඳ දැනුමක් තියෙනවා. මේ සූත්‍රයේදී හොඳට මතක තබා ගන්න, දැනුම් කරගන්න, කාමස්කල්ලිකානි යෝගී යෙදෙනවක් තියෙනවා නම් කාම සුඛ අල්ලිකානු යෝගෝ. ඒ කියන්නේ කාම සුඛ කාම සැපේ අල්ලික අනුයෝගෝ, ඇලිද වාසය කරන බවක් තියෙනවා. කාම සැපේ ඇලි වාසය කරන බවක් තියෙනම් එයා දන්නවා මේක මොකද්ද. සාධන ධර්මයක්, අරම ධර්මයක් නෙවෙයි, සාධන ධර්මයක්. ඉතින් ඒක කාම සුඛයේ ඇලි වාසය කරන කර්ම ධර්මයක් නම් මේ ඔක්කොම නිවන් දකිනවා. ඒක සාධන ධර්මය. සාධන ධර්මයක් කියන්නේ කෙලෙස් සහගත දැක්ම. රණතිය වූ යුද්ධය සරණ කියලා කියන්නේ කෙලෙස් යුද්ධය සමග වූ ධර්මයක්. කෙලෙස් යුද්ධය නොමිදුන ධර්මයක්. කෙලෙස් යුද්ධයට අමුණවන ධර්මයක්. ඒ වගේම අත් කිලමත්තාන යෝගෝ. අත්ත කියන්නේ තමා, කිලමත කියන්නේ ප්‍රාන්ත ස්වභාවයට, වෙහෙසට, දුකට පත් කරනවා. තමන්ව වෙහෙසට පත් කරන ධර්මයක යෙදෙනවා නම් කෙනෙක්, ඒකද සංරණ්‍ය. ඒ අන්ත දෙකට නොගෙන මධ්‍යම ප්‍රතිපදාව ඇසුරු නොකර නොවන යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8 උපදවා ගන්නට, පවත්වන්නට උත්සාහවත් නොවන බවක් තේනම්, ඒ වැදුම් පිළිවෙතේ මහත්කම බවක් තේනම්, ඒකට කියනවා මොකද්ද? සරණ ධර්මයක් කියලා. ඊට පස්සේ උත්සාධනංච ජඤ්ඤා අපසාධනංච ජඤ්ඤා. කෙනෙක්ව උසස් කොට කතා කරනවා, පහත් කොට කතා කරනවා කියලා කියන්නේ මෙන්න මේකයි කියලා දන්නේ නැත්තම්, යම් කතාවක් කතා කරනකොට පුද්ගලයෙක්ව පහත් කරලා, නින්දා කරලා, අපහාස කරලා කතා කරනවා නම් පුද්ගලයක උසස් කරලා, ශ්‍රේෂ්ඨ කරලා, පුද්ගලයක වර්ණනා කරලා කතා කරනවා නම් මේක චර්ම ධර්මයක්, ඒ සහගත ධර්මයක් කියලා එයා මොකද ගන්නවා. ඊගාලෙක සුඛ විනිශ්චය දන්නේ නැත්නම්, සැප කියන කාරණාව හම්බ වුණාම දැදින්ද දන්නවා, සැප කියන එක අරමුණු කරන්න දන්නවා, සැප කියන එක හොයාගෙන යන්න දන්නවා, සැප විනිශ්චය කරගන්න දන්නේ නැහැ. සැප කියන එකේ සැබෑ ස්වභාවය තීරණය කරන්න දන්නේ නැහැ. ඒ සුඛ විනිශ්චය නොදන්න කමිට කියලා මොකද්ද? සරණ ධර්මයක් කියලා.
ඊගාවට ප්‍රභෝවාතන්න භාෂේය සම්පාද කීනම් අනේ පුද්ගලයෙක් නැති තැනදී කෙනෙක් නැති තැනදී කතා කළ යුත්තේ කොහොමද? කෙනෙක් හමුවේදී උනත් කතා කළ යුත්තේ කොහොමද කියලා දන්නේ නැත්තම් පුද්ගලයෙක් නැති තැනදී කතා කළ යුත්තේ මේ විදිහටයි කියලා දන්නේ නැත්තම් පුද්ගලයෙක් නැති වුණත් නැති තැනදී කතා කළ යුත්තේ මේ විදිහටයි කියලා දන්නේ නැත්තම් ඒ නොදන්න කමිට කියන මොකද්ද? සාමාන්‍ය ධර්මය. මොකද නොදන්න කොට එයා අන්න ධර්මයෙන් යුක්ත විදිහට කටයුතු කරන්නේ නෑ. මොකක් නිසාද? අනාදිමත් අපරක හුදු කළ තියෙන්නේ අපි අරණ ධර්මයක් මිසක අරණ ධර්මයක් නොවන නිසා. ලෝකයේ කියන එක පිළිතුලා තියෙන්නේ සරණ ධර්මයක් මත මිසක අරණ ධර්මයක් මත නොවන නිසා. සරණ කියන වචනේ කියනකොට ඕගොල්ලෝ අර්ථය තේරුම් ගන්නට ඕනේ. සරණ කියලා කිව්වේ කෙලෙස් සහගත වැඩක්ම ප්‍රකාරයි. අරණ කියලා කිව්වේ කෙලෙස් රහිත කෙලෙස් නැති පැවැත්ම ප්‍රකාරයි කියන එක හොඳට මතක තබා ගන්නට ඕන. ඒ වගේම අත්තරමානෝ භාසතින තරමානෝ අත්තරමානව කතා කළ යුතුයි තරමානව කතා නොකළ යුතුයි කියලා දන්න නැත්තන් ඒකින් ඇතිවෙන හානිය දන්න නැත්තන් ඒක සරණ ධර්මයක් අරණ ධර්මයක් නෙවෙයි කියලා දන්නවා. ඒ වගේම ජන්මපද නිරුක්ති අභිනිවේචනය කරන බවක් තියෙනවා. ජන්මපද නිරුක්ති කියලා කියන්නේ එකම භාජනයකට එක එක ප්‍රදේශවල එක එක වචන විවහාර කරන්න පුළුවන්. නමුත් එක භාජනයකට එක එක ප්‍රදේශවල වචන විවහාර කරද්දී මේ විවහාරණු හැදෙන්නේ මෙන්න මේ අර්ථයයි මේ කාරණාවයි කියන එක තේරුම් ගන්න බැරි මනස්පර්ශයක් තියෙන්නේ. අපි කියන එක මහගේ අනිත්‍යව දැනදී කියලා අනිත්‍යව බැහැර කරනවා. ජනපද දීති ජනපද නිරුක්ති අභිනිවේශනය කරන එක දන්නේ නැත්තම් අභිනිවේශනය කරන එක නොකරන එක දන්නේ නැත්තම් ඒකට කියනවා සමුදන්නේ. ඔන්න දැන් සරණ ධර්මතාව ටික කිව්වා. ඔය කියපු ධර්මතා අට නොකරනවා නම් ඒක කියලා මොකක්ද? හොඳට තියෙන්නේ. ඒ විගන්ත මම කිව්වන්නේ මොකද්ද? කාමික පරිපාලන යෝගී අත්‍යක්‍රම තමයි යෝගී. ඒ වගේ ඒවා නම් නොකරනවා හොඳයි. මධ්‍යම ප්‍රතිපදාව හැදෙන්නේ නැති කමක් තියෙනවනේ. ඒක තරණ ධර්ම කිව්වා. ඒකත් තමයි. අරණ වෙනවා. ඒක කරන්න ඕනේ නේ. ඒ නිසා වචනයක් කිව්වහම ඒකට ඒ විදිහටම ඔක්කොම අරණ කිව්වට එහෙම කියන්නේ කොහොමද? මේක බෙදිය යුතුයි නේ. මේ අතර මේ සරණ ධර්ම කියලා කියපු එක අතර කිරීම නිසා සරණ වෙන නොකිරීම නිසා සරණ වෙන ධර්මතාවක් තියෙනවා. අරණ ධර්මතාව මත නොකිරීම නිසා අරණ ධර්මයක් වන කිරීම නිසා අරණ ධර්මයක් වන දෙයක් තියෙනවා. ඒ නිසා අපි එක අමු පිළිවෙලින් නිශ්චය කරමු, තීරණය කරමු. එතකොට මේකේ කාමසුඛල්ලිකාන යෝග්‍යත් අත්තිලමතාන යෝග්‍යත් අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්ත වෙන එක සරණ ධර්මය. අරණ ධර්මය. ඒක මම අන්තිමටම විස්තර කරන්නම්. ඒ තුල ගැඹුරු දර්ශනාත්මක කරුණක පැහැදිලි කර දෙන්නු නිසා ඒකේහා තමන්ගේ කායික වාචික පැවැත්ම පිළිතා හින්න භූමිය නැත්තම් සීලයේ කියන ධර්මතාවයේ විද්‍යමාන වෙන අරණ පැවැත්ම ගැන අනිත් කරුණික මම ඉතල පැහැදිලි කරන්න දෙන්නම්. උස්සාදනංච ගන්න අපසාදනංච ගන්න කියලා කිව්වේ කෙනෙක් උසස් කරලා කතා කරනවා කියන්නේ කොහොමද, පහත් කරලා කතා කරන්නේ කොහොමද කියන එක ඉතල ගන්න. ඒ හින්දා යම් ධර්මයක් දේශනා කරන්න ගියොත්, යම් කිරිසක් එක්ක කතා කරන්න ගියොත්, කෙනෙක් උසස් කරන විදිහට කෙනෙක් පහත් කරන විදිහට කතා කරන්නේ නැතුව ධර්මතාවයෙන් කියන්න ඕනේ නැත ඕනේ. කෙනෙක් උසස් කරලා කතා කරන්නේ නැතුව පහත් කරලා කතා කරන්නේ නැතුව ධර්මතාවයේ කතා කරනවා නම් අන්න ඒ ධර්මතාවයේ විතර කතා කරන කෙනාට ක්‍රමයට කියන මොකක්ද අරණ ප්‍රතිපදාව කියලා. අපි යෝග මෙහෙම මතක් කළොත් යම් කිසි තැනක යම් කිසි කෙනෙක් මෙහෙම ගිරිච්ඡය කළොත් කොහොමද යම් කිසි භව සංයෝජනේ යුක්ත පුද්ගලයෙක් ඉන්නවා නම් භව සංයෝජනේ යුක්ත පුද්ගලයා දුක් සහිතයි, නැසීම් සහිතයි, ආදීනව සහිතයි, එබඳු කෙනා සතර දුකට යනවා කියලා කිව්වොත් මේ පුද්ගලයේ පහත් කොට කතා කරනවා නේද? යම් පුද්ගලයෙක් භව සංයෝජනයෙන් යුක්ත නැත්නම් යම් භව සංයෝජනයෙන් මිදුණොත් එබඳු කෙනාගේ ජීවිතය දුක් රහිතයි, නැසීම් රහිතයි, විහෙත උපායාස ආදී නියමයෙන් තොරයි කියලා කිව්වොත් පුද්ගලයේ උසස් කරලා කතා කරනවා නේද? ඒ කියන්නේ ප්‍රබල තේරම භාෂාවකින් කිව්වොත් යම් කිසි කෙනෙක් වරකම් කරනවා, සත්ව මරනවා, කාමයේ වර්ධන ඇතිවෙනවා, බොරු කියනවා කියලා කියනවා නම් මෙන්න මේ පිරිස මෙන්න මේ අය හොඳ නෑ කියලා කිව්වොත් ඔබගේ ධර්මතාවයේ නැහැ කියලා තියෙන පුද්ගලයෙක්ටයි කියලා තියෙන්නේ. එතකොට ඒ පුද්ගලයේ පහත් කරලා කතා කරන විදිය ඒක සරණ ධර්මයක් කියලා උගුල දන්නවා දැනගෙන තියෙනවා. යන්නේ හොරකම් කරන්නේ නැද්ද, සත්තු මරන්නේ නැද්ද, කාමයේ වර්ධන හැදෙන්නේ නැද්ද, මෙන්න මේ පිළිබඳ හොඳයි කියලා කියනවා නම් එතකොට මේ පුද්ගලයේ කෙනෙක් පිළිතර උසස් කරලා කතා කරනවා කියලා දන්නවා. එහෙම කිව්වහම එහෙම කියනකොට ඒකේ ආදීනලයක් තියෙනවා. මොකද ආදීනලේ හොරකම් කරන කෙනා හොඳ නෑ, සත්තු වරන කෙනා හොඳ නෑ, කාමයේ වර්ධනවා හැදෙන කෙනා හොඳ නෑ කියනකොට එබඳු කෙනෙක් ඒ පිරිසේ ඉන්නවා නම් එයා තමන ගන්නවා, එයා තමනක තමයි ඇති වෙනවා. එයා මේ ධර්මයේ තේරුම ඇන්නේ ධර්මයේ බෑර ගන්නවා. එහෙම නොකරන කෙනෙක් ඉන්නවා නම් ඒක ඇහෙනකොට ඒ හේතුයෙන් එයා තමාව උසස් කරගන්නවා, මාන්නය කැටි කර ගන්නවා. ඒ නිසා කෙනෙක්ව උසස් කරලා හෝ කෙනෙක්ව පහත් කරලා කතා කරන්නේ නැතුව ධර්මතාවයම කියනවා කියනකොට මෙන්න මේ විදිහටයි කියන්නේ. පුද්ගලය ගැන කියන්නේ නැත්තම් කියන්නේ නැතුව භව සංයෝජනයක් තියෙනවා නම් මේ භව සංයෝජනේ දුක් සහිතයි. භව සංයෝජනය අත නොහරිනත දුකෙන් මිදෙන්නේ නැහැ. භව සංයෝජනය දුකට පමුණුන ධර්මතාවය. භව සංයෝජනේ නැති වුණොත් භවය නැති වෙනවා, භවය නැති වුණොත් දුක නැති වෙනවා කියන ධර්මතාවය කියනවා. ඊගාවට භව සංයෝජනේ නැති කරපු කෙනෙක් ගැන කියන්නේ භව සංයෝජනේ නැතිවීම හොඳයි, භව සංයෝජනේ නැති කිරීම හොඳයි කියන ධර්මතාවය. යම් කිසි නියමාකාර විදිහකට කතා කරනවා නම් අනන්ත ධර්මයකින් යුක්තව කතා කරනවා නම් ධර්මතාවයයි කියන්නේ කිසිම පිටිකක් හෝ පුද්ගලයෙක් ගැන කියන්නේ නැහැ. කොරකන් නොකිරීම හොඳයි. නැත්තම් කොරකන් කිරීම ගැන කොරකන් කරන අය වැරදි නෙමෙයි. දැන් දෙක. කොරකන් කරන අය හොඳ නැහැ කිව්වහම කියේ මොකද්ද? පුද්ගලයෙක් කියන්නේ. පුද්ගලයෙක් කියන්නේ හොරකම් කරන බව, සත්තු මරන බව, කාමයේ වර්ධව නැති වෙන බව දැරදී. එතකොට කරන විධානක ඔබ එන්නේ ඉඳ තියෙන්නේ කෙනා වෙන්නේ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ තමයි විදිය කියන්නේ. කෙනෙකුගේ හිත රිද්දන්නේ නැහැ, හිත රිදෙන්නේ නැහැ. ඊගාවට හොරකම් නොකරන බව හොඳයි කිව්වා වගේ ඒක කෙනෙකුටත් කෙරුවන්නේ. හොරකම් කරන බව නරකයි, සත්තු මරන බව නරකයි. ධර්මතාවය කෙනෙකු පහත් කෙරුවන්නේ ධර්මතාවය. මේ ධර්මතාවය නරකයි, මේ ධර්මතාවය හොඳයි. මම සංයෝජනයෙන් යුක්තව දුක විනාශ වෙනවා ධර්මතාවය කිව්වා. භව සංයෝජනේ නැතිකලු දුකෙන් නැගෙනවා. ඉතල කිව්වේ තරු ධර්මයන්ගේ කිව්වේ කොහොමද? භව සංයෝජනේ යුක්ත කෙනා දුකට යනවා. භව සංයෝජනේ නැති කෙනා දුකෙන් නැගෙනවා කියන එක කොහොමද කියලා මේ සාසනයේ කෙනෙක් උනත් කොට කෙනෙක් පහත් කරන සොල්ල කතා කරනවා යන දන්නේ කියලා. නියම පිරිසිදු කෙලෙස් නැති පිරිසිදු පැවැත්මෙන් කතා කරනවා නම් එයා දන්නවා හැමතැනකම මේ උපාය උපමාවක් විතරයි. කිසිම වෙලාවකදී පුද්ගලයේ පිරත්ව කරලා කතා කරන්න නැතුව මේ ධර්මතාවය වැරදි. මේ ධර්මතාවය හොඳයි කියලා ධර්මතාවය ප්‍රතික්ෂේප කරනවා ධර්මතාවය. එහෙම කියනකොට ඒ විදිහටයි යමක් මහසිත කරනකොට මහසිත කරලා යුත්තේ කියලා ගන්න. කතා කරනකොට කතා කරන යුත්තේ කියලා ගන්න. ඒ වගේම එයා එක්කම දන්නවා මොකද සුඛ විනිච්ඡය දන්න. මොකද සුඛ විනිච්ඡය සැප ලැබුණු පමණකින් සැපේ සැපයි කියන්නේ. එයා ඒ සැපේ ගැන යම හොඳට තීරණය කරන්න ගන්නවා. මේ ලෝකේ සැප තියෙනවා යම් මේ කාම සැපයක් තියෙනවා නම් කාම වස්තු නිසා උපදින සැපයක් තියෙනවා නම් ප්‍රිය වූ මధుර වූ හිත වඩන මන වඩන ඇතින් දතියුතු රූප කණින් ඇතියුතු ශබ්ද නාසයෙන් දතියුතු ගන්ධ දිවෙන් දතියුතු රස කායෙන් ස්පර්ශ දතියුතු පොට්ටබ්බේ දේහ ප්‍රිය වූ මధుර වූ එයින් දුක් සැපක් කෙරුවා කියලා දන්නවා ලෝකයා. නමුත් ඒ සැපය දුක් සහිතයි, වෙහෙස සහිතයි, ආදීනව සහිතයි. ඒ සැපේ විවිධ කෙනා ඒ සැපේ කියන ධර්මතාවය මේ ජරා මරණ සංඛ්‍යාත සසරතම පමුණුවනවා මිසක ඒ සැපයෙන් කවදාවත් සැපයකට පමුණුවන්නේ නැහැ කියලා සැපේ උනාට ඒ සැපේ ගැන නිශ්චය කරගන්න හොඳට නෑ. බුදුරජාණන් වහන්සේගේ කාම සුඛය නිසා එන සුඛේ නම් කදේ හරියට කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨයක් පහනකොට ඇතිවන සැපේ වගේ. කුෂ්ඨේ පහන වෙලාවට සැපක් දැනෙනවා. නමුත් කුෂ්ඨේ පහල ඉවරුනහම මොකද වෙන්නේ? ආදීව බොහෝයි. බුදුරජාණන් වහන්සේ මේ කාමයේ උපමා කළේ විපාසයට ලුණුවතුර ගුණ වගේ කියලා. විපාසයට ගෙන ගාන ලුණුවතුර ටිකක් දුවහම මොකද වෙන්නේ? එදලාට පොඩ්ඩක් අඬු වෙනවා. ඊට පස්සේ තිබුණටත් වඩා 10000 ගුණයකින් විපාසය වැඩි වෙනවා මිසක. ඒ වගේ කම් සැපේ යෙදෙනකොට ඒ මොහොතට සැපක් වගේ දැනුණාට ඊට පස්සේ ඒ අත්දැකීමත් එකතු කරගෙන ජීවිතය දුක අත්දැකන්නේ කියන එක ගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ කාම සැපේ ගැන දේශනා කළේ මස්ලේ නැති ඇට කෑල්ලක් මස් නැති ලේ නැති ඇට කෑල්ලක් හම්බෙන සමගයකට අකුර බඩ පිරෙනවා විපාද සංසිදෙනවා බඩ පිරෙන්නේ නැහැ විපාද සංසිදෙන්නේ නැහැ. හපනකොට සමහරට කඩ තුවාලලා ඒ ඇට කෑලි ලේ ගෑවුනහම ඒ ඇට කෑලි ලේනකොට තවත් හපන්න හපන්න තව ටිකක් කඩ තුවාලලා ලේ වැඩිපුර ගෑවෙනවා. අන්තිමට අර්ථය සම්පූර්ණ වෙලත් නැහැ. බඩගින්න නිවා ගැනීම නම් අර්ථය ඒක වෙලත් නැහැ. නමුත් ආර්ථීන දෙයක් නම් ඒ වගේ කාම සැපේ නිසීම නිසා දුක නිවාගෙන ජීවිතයේද සැනසිල්ලක් ලබා ගන්නයි නගා කර ගන්නයි කාම වස්තු හොය හොයා හොය හොයා එකතු කර කර සැප ලබන්න හදන්නේ. නමුත් ඒ සෑම විලාපකින්ම සෑම ක්‍රියාවකින්ම සැප ලබාගෙන ජීවිතයට පහසුකමක් හදා ගන්නවා කියන අර්ථයෙන් තමයි අහකට ගිහිල්ලා ඒ වාද එකතු කරන්න රකින්ද බලන්ද තමන්ට ආර්ගා ගුණාත්මක එකතු වෙනවා. කර්ම පැතකින්ද කියලා කර්ම 10ක් ගත්තොත් ඒ 10ම දැන් ආරක්ෂා කරන්න රකින්න පිරිසිදු කරන්න තමයි බැරි නෑ. තමන්ට එන්නේ එන්නේ සැප ලබා ගන්න කියලා උපකරණ ගන්න උපකරණේ රකින්න ආරක්ෂා කරනවා කියලා තව දුකක් ජීවිතයට ගොඩ ගෙහින්ද එකතු වෙලා මිසක බලාපොරොත්තු වෙන සැප සැනසින්ද සංගතෙන්නේ. ඒ නිසා එයා සුත විනිශ්චය හොඳට ගන්නවා. ඒ වගේමයි කාම සුඛය තියෙන්නේ නැවත කාමයේ ප්‍රතිසන්දිය පිණිසමයි කියලා ගන්නවා. කාම වස්තුන් කෙරේ සැප විඳ ගැනීම වනුව රස විඳ ගැනීම වනුව බලන මනස ඇතිතා කාම භවයකම නැවත ප්‍රතිසන්දිය ලැබෙනවා. මේ වගේම කැඩෙන්න විදෙන්න විනාශ වෙන්න පුළුවන්. මේ වගේම දුක් වූ ආත්ම භවයකට උරුමකම් කියන්නේ මේ සැපය හේතු වී කියලා ගන්න. ඊට පස්සේ එයා දන්නවා යම් මේ නෙක්ඛම්ම සුඛයක් තියෙනවා නම් අවිවේක සුඛයක් තියෙනවා නම් මොකක්ද විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි ධම්මේ සවිත්තත්වං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං කාමයන් විමුක් අකුසලයන් විමුක් වේවීම නිසා අතගන්න විවේකයෙන් උපන්න ප්‍රීතිය සැපයක් කියන ධර්මතාවයක් තියෙනවා නම් මෙන්න මේ සැපේ බොහොම ශ්‍රේෂ්ඨයි මේ සැපේ දුක් විඳ පවතින්නේ නැහැ මේ සැපේ අනත්ය පිණිස දැවටින්නේ මෙන්න මේ සැපේ මා තුළ ඇති කරගත යුතුයි කියලා හොඳට ගන්න දැනගෙන අජ්ජත් සුඛ මනින්ජේති ආධ්‍යාත්මික සැපේ ඇති කිරීම සඳහායයි කියනවා බාහිර මේ සැප කොටස් දෙකයි කාම සැපේ තියෙන්නේ තමන්ගේ පරිබාහිර රූප සත්ත්‍ය ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ආයතනට නැඹුරු වෙලා සැප හොයන පැවැත්ම දුක් සහිතයි මෙහෙත් සහිතයි ආදීනෝ සහිතයි පීඩා සහිතයි කාම භූමියට නැමත ප්‍රතිසංවර්ධන කියන්න දෙන අනර්ථය සිත පවතින සැපේ වේ කියලා ගන්න සැපේ වුණාට සැපේ තුළ ආදීම වූයි කියලා ගන්න ඒගා තුළ හොයාගෙන යන එක වෙනුවට තමා තුළ කෙලෙස් පන්සිදීම නිසා කාමයේ අවිච්ඡකම නිසා තමන් තුළ විවේකයෙන් උපදින ප්‍රීති සැපයක් තියෙනවා මෙන්න මේ සැපය බයදී යුතු සැපයක් හානිකර වූ සැපයක් නෙමෙයි කියලා හොඳට දන්නවා දැනගෙන සුඛ විරිච්ඡේ දන්න බව අර්ථකාරය දැනගෙන කාම සුඛය අයින් කරලා ආධ්‍යාත්මික සුඛය සතරා යෙදෙන තමක් තියෙනවා මෙන්න මේක අනුත් ප්‍රතිපදාවයි කියලා දන්නවා එයා දන්නවා මේ සුඛ විරිච්ඡය දන්නේ නැත්නම් සුඛ විරිච්ඡය නොදන්න කම මොකද්ද සාමක ප්‍රතිපදාව නොදන්නකොට තියෙන ආදීනවය තමයි ආධ්‍යාත්මික සුවපැත්ත හොරාගෙන යා යුතුයි තමන් කියව තමන්ව ඒ පැත්ත කියන්න පෙන්නන්නේ කාමී පැත්තේ එන දෝෂය පෙන්නන්න එයා දන්නේ නැති හින්දා හිත කාම පැත්තටම යනවා ආධ්‍යාත්මික සුවේ පැත්තට සර්ව ධර්මයක් තුළ ඉන්නව වෙනවා සර්ව ධර්මයක් ඇති වෙන්නේ එහෙමයි කියලා ගන්න පුළුවන්. කාම සුඛය අනුව විහිළුව ආධ්‍යාත්මික සුඛය අනුව වේදික බවක් තියෙනම් සර්ව ධර්මයක් කියලා යා ගන්නවා මේ සුඛ විනිච්ඡේදී කාම සැපය අනුව නොකොස් ආධ්‍යාත්මික සැපයන් ඉදේන මේක අනුසාරණ කියලා ගන්න. ඒ නිසා සුඛ විදිච්චය හොඳට දැනගත යුතුයි. ඕගොල්ලෝ ගත යුතු සුඛ විදිච්චය සැපගෙන තීරණය කිරීම නොකිරීම කියන ධර්මතාව දෙක මත සරණ ප්‍රතිපදාව ආඥා ප්‍රතිපදාව බෙදෙනවා කියන ඕගොල්ලෝ ගන්න. මේ ලෝකේ අරණ ප්‍රතිපදාව නම් වූ නික්ලේශී ප්‍රතිපදාවට ලෝකයාගේ හිත නොනැමෙන්නේ මේ සුඛ විනිච්ඡය නැතිකම නිසායි කියලා දන්නවා. මොනතරම් ඕගොල්ලෝ ඉඳගෙන පැයක් දෙකක් බණ ඇහුවා. ඊගාවට පැයක් දෙකක් ඉඳලා භාවනා කළා. නැගිටලා යනකොටම හිත නොයෙක් සැපතුනද තාරමුණු ආරමුණු කරන බවයි දැනගතාලේ. දෙවනුවට ඔගුල්ගාව පිහිට අරණ ප්‍රතිපදාවක් නැත්තන් උපදින සැපේ විනිච්චය කරල තමත්ත තීරණය කරන පෙසන්ද ඒකින් ආස්වාදයක් නැතුව නෙමේ ඔය සිහි කරනදී සිහිකරදේ වාන්ඩ යන කමින් ඔයරදේ හම්බෙන කමින් සැපක් නොලදෙන හිටි දැදී නමුත් ඒ සැපලය මොකද බොහෝ කාලයක් අහිත පිණිස අවකෘත දුක් ලෙස පවතින නේද ඔය කාම සැපයක් නම් කියලා ඒ සැපේ තීරණය කළ තමන්ටම පෙන්නන්නේ නැති තරම් මේ හිත ඒ කාම සැපයෙන් වළකින්නේ නැහැ. හරිත කාම සැපය අරද ගහගෙන යන එක ආවරණය කරන්න ආවරණය කළා ආධ්‍යාත්මික සුඛයේ පැත්තට අනවජ්‍ය සුඛයේ පැත්තට නිර්වාණ සුඛයේ පැත්තට නික්කම සුඛයේ පැත්තට එන්නල ඒ සුඛය අනුව යොදවන්න නම් මේ අනුත ධර්මයන් ගැන තියෙන නුවණ අවශ්‍යයි. අන්නේ එහෙම වුණොත් තමයි යෝගුරු පැයක් ඉඳගෙන අහපු බණේ පැයක් ඉඳගෙන කරපු භාවනාවේ ප්‍රතිඵලය දැනෙන්නේ. එහෙම වුණොත් තමයි ප්‍රතිපදාවක් වෙන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයේ අර්ථ ප්‍රතිපදාවක් වෙන්නේ. ඒ නිසා හොඳට මතක තබාගන්න මේ අර්ථ ධර්මතාවයන් කියන දැනුම අත්‍යවශ්‍යම අවශ්‍යම ප්‍රතිපදාවක් වෙන්නේ ජීවිතයේ තුල ගොඩනැගෙන්න. ඊට පස්සේ අහෝවාදන්න මහසේය සම්මුඛා නකීනම් බණේ. ඒ කියන්නේ කෙනෙක් නැති තැනදී කෙනෙක් විඳගෙන අදහසින් කොටගෙන අදහසින් යම් ප්‍රකාශ කරයිනම් කියයිනම් මෙන්න මේ චරිතය මෙන්න මේ පැවැත්ම අර්ථ ධර්මයක් කියලා දන්නවා. හරිද? ඒක සරණ ධර්මයක් කියලා දන්නවා. ජනේ මුහුතයි තච්ච අමුහුතයි අතච්ච. ඒ කියන්නේ අමුහුත නෝදය අසත්‍යයි. නැති තැනදී කිසිම කෙනෙක් පුද්ගලයෙක් එයා නැති තැනදී නෝදයකින් අසත්‍යකින් කවදාවත් කතා කරන්නේ නැහැ. උදේ සත්‍යන දෙයක් ඒත් එයා හිතන නැහැ. ඒක කිරීම අනර්ථයේ පිට පවතිනවා නම් අනර්ථයේ පිට පවතිනවා නම් ඒත් ඒක කියන්නේ අනර්ථය සහ අර්ථය කියන එක ඉලක්ක කරගෙන යහප වෙලාවෙම සරණ ධර්මයේ සහ අර්ථ ධර්මයේ පවතින්නේ. යමක් අනර්ථයේ පිණිස පවතින දේ කරගෙන ඒකට කියනවා සරණ ධර්මය. අර්ථයේ පිණිස පවතින දේ කරනවා නම් අර්ථ ධර්මය. ලාභය අලාභය මත නෙමෙයි සරණ ධර්ම වෙන්නේ අර්ථය අනර්ථය මතයි. ලාභය තියෙන්න පුළුවන් අර්ථය සහ අනර්ථය කියන දෙකම ගණන් දෙන්න. අලාභය තියෙන්න පුළුවන් අර්ථය සහ අනර්ථය කියන දෙකම ගණන් දෙන්න. අභූතයෙන් අසත්‍යයෙන් කෙනෙක් නැති තැනදී කෙනෙකුට දුස් කියලා යමක් ඔගලට ලබා ගන්න පුළුවන් කි. නමුත් ඒක අර්ථයට විතරම වෙන්නේ. ඒ හේතුවෙන්ම තමන්ට මෙලොව පරලොව කියන දෙකම දුක් සහිත පීඩා සහිත වේද සහිත දැඩි සහිත දුකක් වුව වෙනවා නම් ජීවිතයට සැප සැනසෙන ගණක් දෙන අර්ථයක් සිද්ධ කරන නැත්තම් ඒ ලැබීමෙන් ගෙන තියෙන තමන්ට අනර්ථයක් සහ අර්ථයක්. අනර්ථයේ ස්වභාවය තමයි දුක උරුම කරලා දෙන බව. අර්ථයේ ස්වභාවය තමයි සැප සැනසීම උරුම කරලා දෙන බව. මොකද මතක තබා ගන්න ඕනේ මෙලෝ වේවා පරලෝ වේවා අනර්ථකාරී ධර්මයන්ගේ ලක්ෂණය මොකද්ද? චතුරාර්ය සත්‍ය දුක් සමුදය සත්‍ය වචනය කරන වචනය තමයි වචනයක් තමයි මොකද්ද? අනර්ථය. චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍ය අතු කරන වචනයක් තමයි මොකද්ද? ඒකේදී හොඳට මතක තබා ගන්න ඕනේ ඵලයේ අතුරු කරන්ද ඵලයේ දෙන්නන අර්ථයේ කියන කදිනේ මම දෙක මතක් කරගන්න. අර්ථය අනුව යෙදෙන්ද කියලා කියනකොට අර්ථය කියන තැන ඵලයේ අර්ථය අනුව යෙදෙනවා කියන වචنين කියන්නේ මාර්ගය. අනර්ථය අනුව කටයුතු කරනවා කියන සිද්ධිය තුළ තියෙන සංකේතය. එතකොට නොවූ දෙයක් අසත්‍ය දෙයක් කෙනෙක් නැති දැනදි කියන්නේ නැහැ. ඌ දෙයක් සත්‍ය දෙයක් ඒ අවස්තුව අනුන්ට අනර්ථය පිණිස පවතිනවා. අනර්ථය කියනකොට මේ ජීවිතයේ මේ දේ කියලා ලැබෙන නිරේ හෝ මුදල් හෝ කියලා ලැබීම නෙමෙයි ඉලක්ක කරගන්න. ජීවිතයකට අර්ථය සහ අනර්ථය කියන දේ අවසාන ප්‍රතිපදාවයි තමයි ඉලක්ක කරගන්නේ. අර්ථය බලාගෙන කෙනෙකුට අනර්ථය පිණිස නම් පවතින්නේ ඒක කියන්නේ නැහැ. තමන්ට අනර්ථය පිණිස නම් පවතින්නේ ඒක කියන්නේ නැහැ. කෙනෙක් නැති තැනදී කෙනෙක් ඇති තැනදී අභූතේ අසත්‍යයෙන් ඇති තැනදී මුල රසල කවදාවත් කතා කරන්නේ උදලත් මතක තබා ගන්න. අභූතයෙන් අසත්‍යයෙන් කෙනෙක් ඉදිරි පිටදී ගුණ රසල කතා කරන බව කියන අදහස. භූතයෙන් අච්චයි ඒ කියන්නේ ඌ දෙයක් සත්‍යයක් ඒ ඉදිරි පිටදීම කිව්වෝ තමන්ගේ හෝ අනුන්ගේ හෝ එයාගේ හෝ අර්ථය නැතේ නම් අයාපතක් වෙයි නම් ඒක කියන්නේ ඇත්ත දෙයක් වුණත් තමන් කරගේ අනිත් කෙනා කරගේ අනර්ථයක් නම් වෙන්නේ ඒද ඇත්ත කියන්නේ. මෙන්න මේ කාරණාව විගත පුරාක් වශයෙන් මොකද භූතය තච්ච ඌදයක් සත්‍යයක් අර්ථයේ පිටස පවතිනවා ඒ කීමට කල් ගන්නවා. මෙතුම මොකක් හරි වැරැද්දක් දෙයක් කෙරුවා මම දැක්කා කියන්නේ ඇත්තටම දැක්කා ඇත්තටම වැරද්දක් කළා. ඊගාට මේකෙන් යා වැරද්දුවොත් එයාගේ අර්ථ පිටස තියෙනවා. මේ පිටස මැද්දේම ඇවිල්ලා අර්ථය පිණිස මේ සිදුව ඉස්සරහම මම ඔයා මෙන්න මෙහෙමම නරක දෙයක් කළා මේක කරන්න එපා කිව්වොත් මෙයාගේ ගුණේ මම අසරණ තියෙන්නේ. ඒ නිසා ඒක ඇත්ත වුණත් සුදුසු කාලෙම ඒක කියන්නේ සුදුසු කාලෙ ගන්න. මේ දිගටම මම කියන්නේ හොඳ නැහැ පිටිට ගියහම පැත්තකට කරලා මම එන්නේ මෙහෙම කියන්නේ කියලා. ඒකයි සම්මුඛව ගුණ රසන කවදාවත් ඇත්ත වුණත් අර්ථ සහිත වුණා ඒක කියන්නේ සුදුසු පරිසරයේදී ඇත්ත කියලා ලෝකෙ කෙනෙක් ඇසුරු කරනකොට කෙනෙක් එක්ක කතා කරනකොට ඇත්ත තැන දිවිවා නැති තැන දිවිවා කෙනෙක් ගැන කතා කරන්නේ මෙන්න මේ විදිහටයි කියලා යම් කිසි කෙනෙක් නොදන්නවා නම් නොදන්න බවම සරණ ධර්මයක්. ඒ නිසා එයා කරන්නේ සරණ වැඩ පිළිලක්මයි. ලෝකේ යම් කිසි කෙනෙක් ඇතුළු කරනකොට එයා ඇති තැන සිටීවා නැති තැන සිටීවා ඌ දෙකින් වේවා මොහු දෙකින් වේවා කියනවද නොකියනවද කියනවද ජීවිතයේ අර්ථය පිණිස සුදුසු කාලය කියලා දැනගෙන අන්න ඒ විදිහ වැඩ පිළිලක් කරනවා නම් ඒක අරහත් ප්‍රතිපදාවයි. ඔබේ ඔබළු භාවනා කළාට ජීවිතයේ අරණ ධර්මයක පිළිවෙල අයිතිද දන්නේ නැති වුණාම වෙන්නේ මොකද්ද? අනේ ඒ උපාතකම් වල මහලුකුවට භාවනා කළාට යා මෙහෙමනේ. ඒ උපාතක මහත්තුරු මහලුකුවට භාවනා කළාට ඒගොල්ලු මෙහෙමනේ. ඔය සීල ගන්න හේතු ඔක්කොම ඔහම තමයි. ඒක පොදුවේ බණින්නේ. හොඳට මතක තබා ගන්න ඕනේ පෞද්ගලික ජීවිතයක් ගත්තාම නැරඹ කෙරුවහම පෞද්ගලිකව කෙනෙක් වෙනවා. ඒ ගෙදර කෙනා නිකද ඒ ගෙදර කෙනා කරපු වැරැද්දේ සමස්තයක් බලන්නේ බලන්නේ නැහැ වෙනවා නැහැ. නමුත් යම් විලාහකදී යම් තැනකදී යම් අරුණකදී අපි සමූහයක් නියෝජනය කරන වන එවිලාදී අපේ පෞද්ගලිකත්වය නෙමෙයි තැනදී අපිට අපේ ලෝකයා මන්නේ අපි හඳුනන්නේ අර සමූහයයි. උදාහරණයක් හැටියට මේ උපාසක වැෑනවරු හෝ උපාසක මහත්තුරු ගෙදර තනියම වැඩ කටයුතු කරනකොට වැඩක් හොයෝ වැරද්දක් හොයෝ අර ගෙදර මනුස්සයන් එහෙමයි අර ගෙදර ගෑනු කෙනා එහෙමයි කියලා බලන්න. අන්තරට ඇවිත් අපි කියමු භාවනා කරන පොද සිල්වත් ඇතුළු දැන් සමූහයක් වශයෙන් කරන වෙලාව මේ උපාසක මහත්තයෙන් උපාසක මොනවද කළොත් අර උපාසකම් වලදී දෙහෙමම තමයි. උපාසක මහත්තුරු කියන්නේ මේ වගේ අයයි කියලා ඒ විලාසිත පදින්නේ සමූහවල. ඒ නිසා ඔබේ නිබන්ධන වැඩ පිළිවෙලා කරනවා නම් අරම ප්‍රතිපදාවට යුක්ත වෙනවා නම් තමයි එදිනදා ජීවිත ගත කරන්න වෙන්නේ. ඊට පස්සේ අත්තරමානෝ වාසතින ධර්මමාන කිසිම වෙලාවක කෙනෙක් එක්ක කරවටු කරලා සැර පරස විදියට කතා කරන්න ඕනේ කතා කරන්නේ. තරවටු කරලා සැර පරස විදියට කතා කරන එකට තරමනෝ කතා කරන්නේ. සංවේගය තියෙන විදියට සංවිග්ග විදියට කතා කරන එකට අනිත් කෙනෙකුගේ හිත කීරි ගහලා යන විදියට වචන හසුරුවන එකද කියනවා සරණ ධර්මය. ඒ සරණ ධර්මයන් විසින් ආදී තමයි තමන්ගේ කයත් ක්ලාන්ත වෙනවා, හිතත් විසිරෙනවා, උග්‍රත් විදෙනවා, අරිච්චනාගේ එකත් යන් දේකින් අපිට පුළුවන් ඒක කරන ආශාරය මත ක්‍රියාව මත සරණ ධර්මය කරා අපි එකක් දෙකියු ගල් කැටයක් ගන්නවා. අරගෙන මම ඒ ගල් කැටේ සර්වකෙනෙකුට දෙම කළ දැම්මෝ ඒකට කියන මොකද ගල් කැටේ දැම්ම කියලා. ඒකම මම වේගෙන් කළු ගැහුවද බූලේ කතක ගන්න බූලේ ඉන්නම හිමිකල් කුරුද කියන්නේ දැන් තමයි ඒකම වේගවත් තුනු යන්න හොඳට මතක තබාගෙන වචනේ දත් පුළුවන් ඕක ගන්න කිව්වම ඕක ගන්න කිව්වම මොකද වෙන්නේ වචනේ අක්ෂර ඔක්කොම එකයි හරිය උත්පත් කිරීම මත වචනේ කිව්ව වචනේ දැනුවා ඒ වගේ හොඳට මතක තබා ගන්න කලක් අරගෙන ගලක් ගන්න පුළුවන් ගලක් ගන්න පුළුවන් වේගයේ මතය කියන්නේ. ඒ වගේ වචනකින් ගහලා කතා කරන එක තමයි තරමාමෝ භාසිත කියලා කියන්නේ. අපි කියමු කෙනෙකුට මෙතන ගන්න කියලා කිව්වොත් හිත විදිනවා මෙතන නන්ද බලන්න උගුර දේශනා කරනවා වචනකින් ගහලා කතා කරන බවක් තියෙනම් කෙලින විදිහට කතා කරන බවක් තියෙනම් අරවතු කරන කතා කරන බවක් තියෙනවා. මේ සමන ප්‍රතිපදාව දුක්ඛ සමුදය හඳුන්වන තවම සමන ප්‍රතිපදාව කියලා කියන්නේ දුක ඇති වෙන විදිහට ජීවිතයේ ජීවත් වෙන තව ක්‍රමයක්. මම දුක ඇති වෙන විදිහට ජීවත් වෙන කෙනෙක් හැටියට ලෝකයා දකින්න කියන දේ
ක්‍රියාවෙන් කරලා තියෙනවා.
නිවිච්ච මානසික සාන්ත මානසික කෙනෙකුට කතා කරන්න හුරු වෙනවා. හිත කීවි ගැහෙන විදිහට කතා කරන්න ගන්නවා. ආරම්භ ප්‍රතිපදාව.
මෙන්න මේ විවත්තක දෙනුගේ ජීවි පෙරත්ම මෙන්න මෙහෙමයි කියන පණිවිඩය කරන්න ගමුවා කියලා කියලා තියෙනවා. ඒ නිසා තරවතු කරලා කතා කරන බවක් තියෙනවා.
අනිත් කෙනෙකුට විදවල කතා කරන බවක් තියෙනවා. මේක සමුදන්නේ කියලා ගන්නවා.
අතරමානෝ භාසති තරවතු කරලා අනිත් කෙනෙකුට විදවල මෙහෙස වෙන විදිහට කතා නොකරන බවක් තියෙනවා. කතා නොකරනවා නම් මෙන්න මේක අරණ ධර්මයක් අරණ ප්‍රතිපදාවක් විස්තරය කියලා කියනවා. ඒ වගේම එයා දන්නවා ජනපද නිරුක්ති උල්ලංඝනය නොකරන්න. ජනපද නිරුක්ති කියනවා උපමාවක් කියනවා යම් තැනක යම් ජනපදයක පත්තිය කියලා කියනවා නම් ඒ භාජනයේට තව ජනපදයක පත්ත කියලා කියන්න පුළුවන්. ඒ ජනපදයේ තව ජනපදයක ඒ භාජනයේටම විතත්ති කියලා කියන්න පුළුවන්. ඒ භාජනයේ තව ජනපදයක සරව කියලා කියන්න පුළුවන්. ඒ භාජනයේ තව ජනපදයක දහලෝපෙන්ති කියලා කියන්න පුළුවන්. අපි පාත්‍රයේ තියෙන හඳුන්වන පාත්‍රයේ එක එක ජනපද වල එක එක නම් කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක් එකම භාජනයේද තව නමකින් කියනකොට හොඳට මොන ඇටි කරගන්න ඕනේ කියනවා. මේ ආයුෂ මුතුන් මේ කියනවා මේ වචනේ හඳුන්වන්නේ අර භාජනයමයි කියලා දන්නවා දැනගෙන. නෑ ඕකට හඳුන්වන්නේ පාත්‍රය කියලා විතරයි. අනිත්‍යව මේ වචන විතරයි හරි අනිත්‍යව බොරු කියලා අනිත් ජනපද නිරුක්ති විධි කරලා දාලා උල්ලංඝනය කරලා දාලා කටයුතු කරන්න එහෙම කරන බවක් තියෙනවා. තරම ධර්මයක් එන්න නොකොට ඒ හැම වචනයක්ම ඒ භාෂා ජනපද විවාහයෙන් විවාහ කළාට මෙන්න මේ අර්ථය පතහරි කියලා නුවණින් දැනගෙන ඊට අනුගතව කතා කරනවා කියන මේක අන්න. ඔන්න ඔය අඩුව මම දැකලා තියෙනවා වර්තමාන ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා ගත්තාම විශේෂයෙන්ම පෙළ දහමට අනුව මේ බුද්ධ ශාසනයට හේතේ ජීව ආදරෙන් මේ ශාසනයේ සමෝ රැකිලා ශාසනයේ රැකී ගන්න ස්වාමීන් වහන්සේලාට මේක මෙන්නේ නැහැ. නමුත් පෙළ දහම වැරදි බමුණු මත කියලා දේශනා කරන දේශකයන් වහන්සේලා භාෂාවක් ගරු කරන්නේ නීතියක් ගරු කරන්නේ. එතකොට මෙන්න මේ ආර්ය ධර්ම සර්ව ධර්ම කියන එක දන්නේ නැති කම. ආර්ය ධර්මයක පිහිටි කෙනෙක් කිසි වෙලාවක මේ භාෂාවේ මේ පදයයි පෙන්වන්නේ ඊගව භාෂාවේ මේ පදයයි පෙන්වන්නේ නැහැ කියලා පද විකෘති කරලා කතා කරන්නේ නැහැ. මේ පදෙනු පෙන්නේ මේ අර්ථයයි මේ පදයෙන් පෙන්නේ අර්ථයයි කියලා යන්නේ සමාන කරගන්න ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ආරණ ධර්මතා සර්ව ධර්ම කියන ටික ඉස්සර දැනගත්තාම එයා දන්නවා දැන් මේ තමන් ජීවිතේ සර්ව ධර්මය විදිහට හැදෙන්නේ කොහොමද, ආරණ ධර්මයක් විදිහට හැදෙන්නේ කොහොමද කියලා. දැන් අපි පොඩ්ඩක් බලමු. මේක මම විස්තර කළා. මේ ටික ඔයගලගේ සරණ ප්‍රතිපදාවේ ණයක් වෙලා අරුම ප්‍රතිපදාවක් හදාගන්න උපකාරයි. ප්‍රතිපදාව කියලා කියන්නේ අත නොහැර පවත්වන එකට. අත නොහැර කරන එකට. ඊගාවට අරණ දර්ශනයක් සහ සරණ දර්ශනයක් තියෙනවා. ඒක තමයි අර වෙලින් හතක් වෙලේ කෙනෙක් කම්සුකේම ඇලිගෙන වාසය කරනවා නම් ඒකේ ආදීනව දුක්ඛක නැතු. එක්කෝ තමන් වෙහෙතර දුකට පත් කරන අත්කේ මතනේ ඉඳි වාසය කරනවා නම් යාගේ දර්ශනය ඒ නිසායි මේ පැවැත්ත දුක් ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒතේතේ උභව අන්තේ අනුපකම්ම මජ්ජේ තථාගතෝ අභිසම්බුද්ධ චක්කු කරණේ ඥාන කරණේ උපසමෝය අභිඥාය නිබ්බානාය සම්බුද්ධාය සම්පත්තචි. නුවණස ඇති කරන ඥානය ඇති කරන ප්‍රඥාව ඇති කරන ආලෝකය ඇති කරන අවබෝධය ඇති කරන ඒ කාමසුඛාලේ කාණියෝගී අත්තර අත්තර මතානියෝගී කියන අන්ත දෙකට නොගැමෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ සම්මුදිතටපත් වෙනවා. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කායි වායන පපි සම්මා සම්මා. එතකොට මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? සම්මා දිට්ඨිය කියනකොට අපිට ගොඩාක් කරුණු කියන්න පුළුවන්. වචන කියන්න පුළුවන්. නමුත් මෙතනදී අවශ්‍ය වෙන්නේ ගොඩක් කරුණු ගොඩක් වචන නෙමෙයි. අපේ ජීවිතයයි. අපේ ජීවිතේ මෙන්න මේ කාරණාව මෙන්න මේ විදිහට දකින එකයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මෙන්න මේ කාරණාව මේ විදිහට දකින් නැති එකයි මිච්ඡාදිටි කියලා කියන්නේ. කියන කාරණාව යටි තේරුම් ගත යුත්තේ. එහෙම නැත්නම් අපි වචන දෙකකට උගම් පුරු වෙලා තියෙන සමාධිටි කියන්නේ මොකක්ද කියලා. එක 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 විදිහට කියන්නේ. අපි ගෙඩියෙන් ගත්ත දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදනා ඥාන කියලෝගේ වචන ටික කියන්නේ. ඕකද කියනවා චතුරාර්ය සත්‍යයේ පෙර දහම පද දායකය. සම්මා දිට්ඨි නිවැරදි දැක්ම කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ මෙන්න මේ ටික දුක මෙන්න මේ විදිහට හැසිරෙන එකයි දුක්ඛ සමුදය. මෙන්න මේ විදිහට හැසිරුණොත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මෙන්න මේ ධර්මතාවය මේ වෙලාව මෙන්න මෙතන ඉන්නේ කරයි දුක්ඛ නිරෝධය. සියලු ජීවිතයෙන් දකිතෝ. අන්න ඒ දැක්ම අනුව යෙදෙන ධර්මතාවයක් කියනනම් ඒකට කියනවා අරණ ප්‍රතිපදාව. අරණ දර්ශනය. ඒක ජීවිතයෙන් දකි නැත්තම් ඒ නොදැකීමද කියනවා අරණ ධර්මයක් සම්දර්ශනය. ඒ නොදැකින දේ අනුව තමන් යෙදින නම් තියෙන්නේ එතන තියෙනවා සරණ ප්‍රතිපදාව කියලා. සම්මා දිට්ඨිය කියනකොට මම ඒක ගොඩක් කෙටියෙන් ගත්තා. මේ ස්පර්ශ ආයතන 6 හොඳට මතක තබා ගන්න. මේ කතා සමාජික ගැඹුරුයි. නමුත් අවදාම හොරවසක මේ භව ගමන නිමා කරනවා නම් මොගලට නිමා කරන්න දෙන්නේ හැම කෙනෙකුට.
අද පිළි මොකක්ද මේ සාසනේ ඇසුරු නොකොට
වේදා අන්‍යාගේ මිත දර්ශනයකින් යුක්ත කෙනෙක් වූ මේවා අනන්ත දීර්ඝ සංසාරයක අවධාරණයක්
ඉතර වෙනව නම් ඉතර වෙනද තියෙන්නේ මේ කියන දෙන්නන දර්ශනය හරහා.
මාර්ග ගොඩක් නැහැ.
මාර්ග කියන්නේ කා?
න්‍යායන් බොහෝ.
මේ මාර්ගයට එන්න ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් මාර්ග
මොකද්ද?
මේ ස්පර්ශ ආයතන හය. ස්පර්ශ ආයතන හය කියනකොට
කැටි කරලා ගත්තෝ
ස්පර්ශ ආයතනයක් කියනකොට ස්පර්ශය මුල් කරගත්ත ධර්මතාව පිරිච්ච ආයතනයක් බව හඳුන්වනවා.
චක් ආයතනය, සෝත ආයතනය, ගාන ආයතනය, චුව ආයතනය, කාය ආයතනය, මන ආයතනය කියන මෙන්න මේ ආයතන හයක කියනවා ස්පර්ශ ආයතන හය කියලා.
එතනදී
ඒ ආයතනයේ ගන්නකොට පින්වතුනි
ඒ චක් ආයතනය කියන චිකම නියෝජනය කළා.
චක් ආයතනය තුළ අන්තර්ගත සියලුම ධර්මතා යොදලා යෙදිලා
ඔකෝලන්ට පේන්නේ රූපයක් විතරයි.
හොඳට මතක තබා ගන්න,
මේ රූපේ පෙනෙනවා කියන කාරණාවට යෙදිලා තියෙනවා තව, වැය වෙලා තියෙනවා තව
ඇහැ,
චක්කු විඤ්ඤාණය, චක්කු සංපස්සේ, චක්කු සංපස්සේ මුඛං වේදනාව, රූප සංඥාව, රූප සංජේතනාව කියන ධර්මතාත්මක ඕගලන්ට රූපයක් පෙනෙනවා කියන ධර්මතාවයට වැය වෙලා
යෙදිලා
තියෙනවා.
ඕගලන්ට මේ එකක් එකක් ගන්න හම්බ වෙන්නේ නැහැ.
අප රෝමා කියලා ප්‍රශ්නකුත්
නැහැ.
යම් වෙලාවක ඇහැට පෙනෙන රූපයේ ගතිය යම් බඳුක ඒ අනුව පෙර සියලුම ධර්මතාවල ගතිය එමගේ වෙලාවේදී.
ඔබ ඇහැට පෙනෙන රූපයේ
ඇත්ත ඇති හැටි නොදකීද
එවිලාවේදී ඒ අනුවගේ සියලුම ධර්මතාවයේ ඇත්ත ඇති හැටි නැත.
යම් වෙලාවක ඔබ රූපයේ ඇත්ත ඇති හැටි දකීද
ඒ අනුවගේ සියලුම ධර්මතාවයන්ගේ ඇත්ත ඇති හැටි
ඒවත්.
කුමක් නිසාද?
ඒ ස්කන්ධයන්ගේ
ඒ ධර්මයන්ගේ
උපත්ති ස්ථාන ලක්ෂණ වෙනස් වුණාට
රූපයේ තියෙන අර්ථ ගතියයි අනිත් ධර්මයේ තියෙන.
ඒ කියන්නේ
රූපය අනිත්‍ය දෙයක් නම්,
රූපයේ දුක්ඛයක් නම්,
රූපය අනාත්ම දෙයක් නම්,
ඒක තියෙන අනිත් ඔක්කොම ධර්මතා
අනිත්‍ය ස්වභාවයෙන්, දුක් ස්වභාවයෙන්, අනාත්ම ස්වභාවයෙන් යුක්තම දේවල්.
රූපය අනිත්‍ය ස්වභාවයේ, ශුන්‍ය ස්වභාවයේ, අපරිණත ස්වභාවයක් නම් තියෙන්නේ
ඒ වෙලාවේදී ඒ අනුගිය අනිත් ධර්මතා ටික ඔක්කොම
රාග දේශ මොහෝසේ නිමිති කන්දරේ අනිමිත්ත
සත්පුද්ගල ආත්ම භාවයෙන් නැති ශුන්‍යත,
ඒ වගේම
ප්‍රාර්ථනා කරන කිසි ධර්මතාවයක්
ලැබෙන්නේ නැති අපරිහිත ස්වභාවයේ යුක්තමයි.
ඒ කෙනෙන රූපය
කුසල වශයෙන් උත් අකුසල වශයෙන් උත්
කියන්න බැරි අව්‍යාකෘත ස්වභාවයක් නම් තියෙන්නේ.
ඒ අනුව සියලුම ධර්මතාත් ඒ වෙලාවේදී කුසල වශයෙන් උත් අකුසල වශයෙන් උත් කියන්න බැරි අව්‍යාකෘත බවක් තමයි
තියෙන්නේ. ඒ කෙනෙන රූපය නිසා කෙනෙක් මේ වාචයේ දාපච්චේ ගාමී සසල පැත්තට යන්නේ නැත්තම් නිවනට යන්නේ නැත්තම් සැපට යන්නේ ධර්මයකට ඒ තුල නැත්තම් දුක වෙන ධර්මයකට නැත්තම් ඒ රූපයේ අනුමතිය අනිත් ධර්මත ඔක්කොමත් මේ වාචයේ දාපච්චේ ගාමී ගන්නවා. ඒ නිසායි මතක් කරන්නේ නෝම ස්පර්ශ ආයතන හය කියලා කියනකොට ඔබේ ජීවිතයෙන් මං කිව්වොත් රූපේ කියලා ඒ අනුව යෙදුණු ඒ රූපේ දෙන්න උදව් වෙච්ච ඇහත් කිව්වා චක්කු විඥානයක් කිව්වා චක්කු සම්පත්තියක් කිව්වා ඒ මොකන්න චක්කු සම්පත්ත ජා වේදනාව ගැනත් කිව්වා රූප සංඥාව ගැනත් කිව්වා රූප සංචේතනාව ගැනත් කිව්වා. එතෙන් දෙනකම් විතරයි නේද? එතෙන් දෙනකම්ම සමානයි ගැටි. සත්‍ය ගැන කියනකොට සත්‍යෙත් එහෙමමයි ඔය ලක්ෂණ ටිකමයි. ඕගලන්ගේ ජීවිතයේ ඕගලන්ගේ දැනෙන්නේ දැනෙන්නේ කනට ඔබෙන් තියෙන කනට ඇහෙන සත්‍ය විතරයි. සත්‍යෙහි ගතිය යම් බඳුද ඒ අනුවදිය ඒ සබ්දය අත්සන්න රැගෙන තියෙන කන සෝත විඥානය සෝත සම්පස්සේ සෝත සෝත ස්පර්ශයෙන් උපන්න වේදනා සද්ද සංඥාව සද්ද සංචේතන කියන ගතිය ඔක්කොම සමානයි. මෙන්න මේ ස්පර්ශ ආයතන හය හොඳට මතක තබා ගන්න ධර්මතා කියලා. ඇහැ රූප කන සබ්ද රාසය ගන්ධය දිව ශරීරය කියන මෙන්න මේ දස ආයතනය නියෝජනය වෙන්නේ චත්තාරෝච මහභූත චතුර්ණච්ච මහභූත නම් උපාදාය රූප සතර මහධාතු සහ සතර මහධාතු නිසා උපන රූප සතර මහධාතු කියන කොට පඨවි ධාතුව මන්ත්‍රයේද පඨවි ධාතු මන්ත්‍රයේද ආපෝ දේවි වායු දෙවියෝද භූතයෝද බ්‍රහ්මයෝද සත්ව පුද්ගල නෝ ඒ මහභූත ටික නිසා ඒ මහභූත ටික අවකාශ ධාතුවේ අවකාශ රාශි වෙනකොට රාශි වල තියෙන හැදනානත්වය කෙනින කමට තමයි රූපය කියලා කිව්වේ. එතකොට අපිට පෙනෙන රූප පැත්ත අර මම කිව්වේ උඹහක් ගාවට ගිහිල්ලා මැටි ටිකක් පොඩලා ගත්තු මැටි මැටිනේ වතුර ටිකක් ගාලා අනලා එක එක හැඩවලට අවකාශ ධාතුවේ තිබුණා අපිට එක එක හැඩ දෙන්න පුළුවන් නේද? මැටි වල හැඩ. ඒකෙන් කියන්නේ අවකාශ ධාතුව තුළ මෙන්න මේ විදිහටයි මේ වෙලාවේ මේ මැටි ටික තියෙන්නේ කියන පණිවිඩය කියනවා මිසක අර හැඩෙන්. ඒ හැඩෙන් අපිට දෙන්නේ මොකද්ද? මැටි ටික අවකාශ ධාතුව තුළ දැන් රාශි වල තියෙන මෙන්න මේ ආකාරයට කියන එක මිසක නැතිවලින් තොරව වෙනම හැඩයක් දකින්න බෑ නේද? හැඩේ නැතුව නෙමෙයි හැඩයක් තියෙනවා. හැබැයි හැඩේ කියන්නේ මොකද්ද? නැති ටික අවකාශ ධාතුවේ තියෙන දෙයක් නේද? ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහ ධාතුව අවකාශ ධාතුවේ රාශි වෙලා මේ හැඩතම පේනකොට මේ හැඩතම මුලින් කියන්නේ අවකාශ ධාතු තුන පතර මහ ධාතුව දැන් රාශි වෙලා තියෙන්නේ මේ මේ හැඩවලටයි කියන අනිවිදේ කියන්නේ. දැන් ඕගොල්ලෝ මේ පිළිගත්තේ පඨවි ධාතුව මනුෂ්‍යකෝ සත්ත්වකෝ පුද්ගලෙක් නෙවෙයි ආපෝ තේජෝ වායෝ සත්ත්ව පුද්ගලෙක් නෙවෙයි. මේ හැම භෞතික භූතයකම අන්තර්ගතයි පඨවි ආපෝ තේජෝ වායෝ. ඕක බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 2000කට ඉස්සෙල්ලා එනවා වර්තමානයේ ගත්තොත් භෞතික විද්‍යාව උගන්වනකොට ඉගෙන ගන්නකොට ඒකෙදි අදාර්ථය කියලා උගන්වනවා මේ බාහිර භෞතික වස්තුන්ගේ මූලික සැකසුම ගාන ද්‍රව තාපුවායි කියන හතරකින් යුක්තයි කියලා. අද විද්‍යාවේ ගාන කියලා කිව්ව බුදුජන් වහන්සේ දා අවස්ථාවක් තිබුණා පටිවිද්‍යාවේ කියලා. අද ද්‍රව කියලා කිව්වේ බුදුජන් වහන්සේ ආපෝකීපක. අද තාප කියලා කිව්වේ තේජෝ වායු කියලා කිව්වේ වාතය. ඉතින් මේ බාහිර වස්තු හැම එකකම සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ගේ හැඳ තමයි රූපමැති කමුදේ. ඒ වගේ ඔය ටික ඒක කර්මයේද විපාකයක් හැටියට ආධ්‍යාත්මික මේ කය හැදිලා සවිඥානික වෙලා ප්‍රසාද ටික හැදුණු එකට ප්‍රතිඵලයක් හැදෙයිදයි මෙහෙම හැඳපතාම් කියන්නේ. උතෙන්ද එනකම් පුරාණ කර්මයකට විපාක වූ සත්ත්ව පුද්ගල නොවන තමන් දෙන වෙන හිස්සු ආයතන ටිකක් තියෙන ආයතනයක් තියෙනවා. ඔය තුල ඔය පැනත් තුල ඔය මට්ටම තුල අපායට යන මට්ටමක්වත් දිව්‍ය ලෝකයට යන මට්ටමක් වත් නිවන් දකින මට්ටමක් වත් නැතරම කාර්යය. දැන් මේ ස්පර්ශ ආයතන හයයි ඉතලම ඇහැටගෙන රූපෙන් යන කියන්න ඇහැටගෙන රූපේ සත්ව පුද්ගල ආත්ම නොවු අනාත්ම ස්වභාවය එන්නත් මේ ස්පර්ශ ආයතන හයි දුක්ඛ ස්වභාවයේ දන්නේ විපරිණාම අනිත්‍ය වෙන රූපයක් මේ තියෙන්නේ කියලා අපි දන්නේ මේ රූපේ ලක්ෂණය දන්නේ. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන හය දැත්තම මතක් කළේ කියන කියන්නේ මොන්නේ ඒ පතරිය අපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු අවකාශ ධාතු තුන මාත්‍රි වෙච්ච හැඩත තහන් එක තියෙන්නේ පංච මහා භූත විතරමයි. ඒකේ අපාය කියන ධර්මයක්වත් නිවන පිළිබඳ පෞද්ගල ධර්මයක්වත් දෙකින් එකක්වත් තියෙනව නෙමෙයි. ඒක පුරාණ කර්මයක හටගත්ත විපාක මාත්‍රයයි. ඒ ස්පර්ශායතන හය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් තුන ශුන්‍යත ලක්ෂණය කවුරුත් අපි ඉගෙන ගන්න නැහැ කවදාවත් කවුරුත් අපිට උගන්වන්නේ නැහැ. හැමදාම හතරදී අපිට ඉගෙනුනේ උගන්වලා තිබුණේ හුරු වුනේ ඒ දෙලෙන රූපයේ සත්‍ය පුද්ගල භාවයේ හිතන්න නিত্য සප ආත්ම වශයෙන් හිතන්න. ඒ නිසා දැන් ඇත්ත ඇතිහෙටි දකින්නවා කියලා කෙනෙන අරමුණේ කාම සුඛයම හිතන්නේ නැතුව ඒකේ ගැටීම් බෙහෙතීම් වගේ දෙන්නේ නැතුව කෙනෙන අරමුණේ සැදම් ස්වභාවයම හිතන්න ඒක අරමුණ ධර්මයක්. මොකක්ද මෙන්න මේ රූපේ හුදෙට ඇත්ත ඇති හැටි පෙන්වන්න ඒ පෙන්වන්න උදව් කරගන්න සතිපට්ඨාන කායගත ප්‍රතිය. පෙන්නවා ඊගාට පෙන්වන්න රූපය කනගුණ ආහාරයෙන් හැදුණු කටජාපු තේජෝ වායු සතර මහා ධාතුකේ යුක්තන ඉබඳු හැඩතහනක් නම් තියෙන්නේ කොහොමද මත රූපී පැත්ත සත්‍ය කුද්ධින කිනුවා කියලා තේරෙන්නේ නැන්නේ. ඒ රූපය අරගෙන දුක්ඛ සමුදය දුක ඇති කරන හේතුව හැදුණු පැත්තට යනවා. ඒක පෙන්වන්නේ කොහොමද? මෙන්න මේ විදිහට නාම රූප පත්‍ය විඥාන. ඇත් ඉදිරි පිටට ඔබලමගේ විපාක හැටියට එන්නේ හම්බෙන්නේ අත්ත් පුද්ගල නොවන කෝසතහම මාත්‍රයක් නෑ. ඒකේ ඇත්ත නිදන්නකොට දෙවොලට අපි මොකද කරන්නේ? සත්ත්ව පුද්ගල සංඥාවෙන් මේ රූපය දිහා බලන්නේ. සත්ත්ව පුද්ගල හැටියට රූපයට හිතන්නේ. ඊගාට සත්ත්ව පුද්ගල නොවන රූපයක් ඇති ඉදිරියට ආවහම සත්ත්ව පුද්ගල භාවයට ඒ රූපය අරගෙන අපිම හිතුවහම දෙවොලට මනෝ විඥානයෙන් අපේ සිතින්ම ඇහැට පෙනුණු රූපයයි රූපෙට තමම්ම හිතපු කමයි දෙකම එකතු කරලා රූපෙපැත්තේ සත්‍යයක් ඉන්නවා කියලා දැනගන්න. දැන් රූපය අනාත්මයි සත්ත්ව පුද්ගල නෙවේ. ඒ අරංග තමන්ට එකත්‍ය සත්‍යයක් පිළිගෙන ඉන්නවා කියලා දැනුනේ කොහොමද දන්නවද? ඒ රූපය අනාත්ම ස්වභාවය තමන් අල්ලලා දුන්නේ නැහැ, පෙන්නුවේ නැහැ. හිත අමම්ම පෙනෙන රූපයේ සත්පුද්ගල භාවයට හිතනවා. නැත්තම් සත්පුද්ගල හැදීනේ ඒකට නැඹුරු වෙලා හෝ කටයුතු කරනවා. අර රූපය සත්පුද්ගල භාවයෙන් හිත නැඹුරු කරපු ගතිය දෙකම එකතු කළා අපේ හිතින්ම දැනගන්නකොට අපිට තේන්නේ රූපේ පැත්ත කෙනෙක්ගේ වගේ. මේ නාම රූපච්ඡ විඥාන කියන බලන්දරයන් ස්තන්දේ යුත්තේ නැහැ. සත්‍ය පුද්ගලයේ කියන දැනගැනීම ඇතුන්නේ එහෙමයි. ඊගාමට සතරමහා ධාතුන්ගේ වර්ණමතහ චිත්ත මාත්‍රයක් ඇති දෙයකට තමයි අපිම හිතන්නේ මේක දියමන්ති දියමන්ති නම් මෙච්චර වටිනවා කියලා. අර රූපය රූපෙට අපි හිතපු ගතිය දෙකම එකට එකතු කරලා අපේ හිතින් ඊගාවට දැනගන්නවා බාහිර තියෙන රූපයේ දියමන්ති එක මෙච්චර වටිනවා කියලා. අන්තිමට ස්පර්ශ ආයතන 6 ප්‍රතිසන්දි වශයෙන් උරුම වුනේ ආදිවිසෝපම සූත්‍රය කියනවාගේ හිස් දෙවල් 6 තිබුණේ. අන්තිමට කර්ම භව පැත්ත කෙලෙස් ටික එකතු වුණාම දැන් අපිට තියෙන්නේ ස්පර්ශ ආයතන 6 පැත්තේ මිනිස්සු ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, සත්තු තියෙනවා, මහා විශාල වටිනා වස්තු තියෙනවා කියන හැඟීමත් හැඟීමෙන් දරු ලෝකයක් අපේ මනස තුළ හැදිලා. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික එකතු කළා අපේ මනස තුළ හදාගෙන තියෙනවා බාහිර ස්පර්ශ ආයතන 6 පැත්තේ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වටිනා කියන දේවල් තියෙනවා කියලා. ප්‍රාර්ථනා කටයුතු වස්තු දන්න හින්දා අද අපිට අත්පහිත කමක් නැහැ. සත්‍ය බුද්ධිය දන්න හින්දා සිද්ධිතකම කදාට ඉස්පර්ශායක හයේ කෙනෙක් නැහැ. ඒ වගේම ඇලෙන්ද ගැටෙන්ද බැඳෙන්ද අරමුණු ගෙවල් ගෝල යාන වාහන ඉඳ කඩක් තියෙන හින්දා ඕන තරම් හෙවිදි තියෙන හින්දා අනිමිත්ත බවක් අපිට නැහැ. ප්‍රතිසන්දි වශයෙන් ලැබුණ ස්පර්ශ ආයතන 6 ශුන්‍යත අනිමිත්ත අත්පහිතයි. ලක්ෂණ ඇදෙ දෙකට දෙකට තිබුණේ ඒ ලක්ෂණ දෙක නොදන්න කම නිසා අපේම මනසේ නිමිති හදලා සත්තු පුද්ගල බව හදලා ප්‍රාර්ථනා කරපු වස්තු හදලා අර ශුන්‍යත ස්කන්ධ ටික අපේ මනසේ තියෙන කෙලෙස් නිමිති ටික දෙකම එකතු කරලා දැනගත් සම විඥානයේ මායාවක් අඩු නැතුව ස්පර්ශ ආයතන 6 සත්තු තුයෙන් දැනෙන්න ගැටෙන කොම ශේත්‍ර කන්වතින කර තමයි භවය කියන කියන්නේ. දැන් විපාක ස්කන්ධ ටිකට කාම වර්ධනේ කෙලෙස් ටික සමල කාම භවය හදාගෙන ඉන්න සත්තු එක්ක පුද්ගලයෙක් දුක් විඳ විඳ අසාධාරණකම් සදා අසාධාරණකම් එක්ක ගැටෙමින් ගැටෙමින් වස්තු රකිමින් ගෝපනය කරමින් අද දුක් විඳින ඉඳලා මේ ඉන්න සත්ව පුද්ගල භාවයේ තියෙන වස්තු උන්ට තරණාව ඉඳගන්න දැනෙහින්ද ප්‍රතිපදේ වශයෙන් මේ වගේ කයක් හදාගෙන යනවා. එයා හොඳට දන්නවා අද ජරා මරණ දුක් උපදවා ගත්තේ මේ විපාක ස්තන්ධ පිටේ කෙලෙස් ටික එකතු කරලා අද මේ ලෝකේ හදාගෙන දුක් විඳල මැත්තේ දුකට යන හැටි දන්නවා හොඳට. ඒ හින්දාට දුක්ඛේ ඥානෙ තියෙනවා. දුක්ඛ සමුදයේ මුලක් තියෙනවා විපාක ස්කන්ධ දෙකේ ඇත්ත නොදන්නා කම නිසා නිත්‍ය සැපයි ආත්මයි කියලා හිතලා ඒ කෙලස්තික මේ ස්පර්ශනායතන දෙකට ওই විදිහට හිතපු නිසා පෙනෙන රූපයේ නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් හිතපු කම ඇහෙන සංකේත නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් හිතපු කම මේ දුක අතර දෙන්න ප්‍රතිසම් දුක දැනත් දෙන්න හේතු කියලා තියා ගන්නවා. මේ ස්පර්ශ ආයතන හයි ඇත්ත ඇති හැටි පෙන්නලා මේවා දෙදෙන රූප සද්දයේ නිත්‍ය වශයෙන් හිතුවේ නැත්තම් සැප වශයෙන් ආත්ම වශයෙන් හිතුවේ නැත්තම් මේ වගේ ලෝකයක් හැදිලා භවයක් හැදිලා දුක වෙන්නේ නැහැ. මාතු ප්‍රතිසම් දෙතියන්න දුක ලැබෙන්නේ නැහැ කියලා දුක නිරෝධය දන්නවා. ඒ නිසා ඇක්ටිවිටි එක වෙන රූපයක අනිත්‍යයි කියලා හිතනවා. එතකොට දුක දෙන්නේ කෙනෙන රූපයක මම අනිත්‍යයි කියලා හිතනකොට ඉන්ද්‍රිය විඥානය ඒකම කරනවා. කෙනෙන රූපයක මම හිතපු දේ දෙක එකතු කරලා රූපය අනිත්‍යයි නේද කියලා දැනගන්නවා. පෙනෙන රූපය අනාත්මයි අනාත්මෝදේ අනාත්ම කියලා හිතනවා. පෙනෙන රූපයයි මම හිතපු දේ එකතු කරන රූපය අනාත්ම නේද කියලා දැනගන්නවා. ඊට පස්සේ මට ගොඩනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් නේද මේ ස්පර්ශ ආයතන හයෙම තියෙන්නේ කියලා දර්ශනයක් ඇති වෙනවා. ඒ දර්ශනයේ නිසාම මට ඇලෙන්නේ ගැටෙන්නේ නැතිත් දෙයක් මේ පර්සාය ග්‍රහයකට නොදකින කොට ඒවට ඇලෙන දෙදෙන ගැටෙන කතිය මනසේ තිබෙනවා. ඒ දැකේ කියන දෙකෙන් මෙදෙනවා කියලා දානවා. දැනගෙන ඊට අනුව යෙදෙන එක තමයි අනුන ප්‍රතිපදාව කියන්නේ. හොඳට මතක තබා ගන්න මම අද මේ මතක් කරන්නේ විසු මහන්සේ නම කැදී මම විතර කියපු දෙයක් නෙමෙයි මේ සාසනය. පැවිද්දෙහි කිමුදු බෙදේ ඕගොය විතරක් ශ්‍රවණය කර සිටු දෙයක් නෙමෙයි. සමස්තයත්ම මුළු බෞද්ධ ලෝකයක්ම දැක්ක යුතු සැබෑම ඇත්ත මේකයි කියන එකක් මිසක ඒක පොතපත සීමාවෙන් දෙපා තව කවුද කිව්වද සීමාවෙන් දෙපා මම මේ කතා කරන දෙයක සීමාවෙන් දෙපා රාමගුරු කියන්නේ කියන තැනක නෙමෙයි. තමන්ගේ ජීවිතයට තමන්ම තමල බලන්න සැබෑවම නම් මේක ඇත්තටම අම්මා තාත්තා දුව පුතා රණ්ඩුදී මුතුමැණි පොලේ දුක් විඳ දුක මම ප්‍රතිසන්දියට එනකොට ගිනාවද තමන්ගේ මහත්. එහෙමනම් ගිය අවුරුද්දේ නොවින්ද තුක් දැන් එකතු වෙන මේ අවුරුද්දේ එකතු වෙලා ගිය අවුරුදු 25 මම විඳින්නේ නැති දුක් සහගත අනුමුණු මත මේ අවුරුද්ද එකතු වෙලා මම පුංචි කාලේ දරුවන්ගේ මුණුපුරන්ගේ මිනිපිරියන්ගේ විඳෙන දුක් මත දැන් දුක් විඳින වෙලා නැහැ. මම මේ දුක් ප්‍රතිසන්දිය ගෙනාවද මම ස්වාමියාට මෙහෙම කරපු නිසා දිවිඳකට මෙහෙම කරපු නිසා විතර මේ බඩුචිල කැඩුන නිසා විතර දුක් විඳිනවා නේද. මේක මම උපත්දී ගෙනාවද එහෙනම් මේ දුක මත එකතුනේ කොතනින්ද කොහොමද කියලා අහගන්න තමයි. අහ එහෙනම් දුක ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා මේ ජීවිතය තුල මේ දැන් දුක ගිවෙන ක්‍රමයක තිබෙච්ච මේ ජීවිතය තුල මේ දැන් ඒ පොගරගන්න ඒකයි. එතකොට තේරේ ආයතන හය හරහා කෙලෙස් ටික එකතු කරලා මේ ජීවිතේම දුක රැස් කරගත්ත බවත් පුද්ගල භාවය උපද්දව ගත්ත බවත් ඒ ආයතන ටිකම පිළිසල දැකලා කෙලෙස් ටික ගෙවුණු දවසට මරණයෙන් පස්සේ මේ ජීවිතයේ මේ දුක් ටික ගෙවිල යන බවත් නිරුද්ධ වෙන බවත් ප්‍රතිසන්දි දුකද ඒකම හෝසින බව තමයි තේරුම් ගත හැකි. මෙන්න මේ දර්ශනයයි මට හැමදාම පෙන්වන්නේ උන්නේ මේ දර්ශනයයි ඔබ විතර කටයුත්තේ මේ දර්ශනයයි ලෝකයට ඕගොල්ලෝ කියලා දියුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාවක දේශනා කරලා තියෙනවා කියන සාක්ෂියක් තමන්ගේ ජීවිතයෙන් දැක්කෝ. ඔය පද්ධතික අහනකොට අපිටත් ඒක පේනවා නම් මොන තරම් මේක ඇත්තද කියලා අපිට තේරෙනවා. මේක අදහස දෙයක් නෑ. ඉතින් ඒ නිසා උන් ඔය වගේ දර්ශනයක් ඇතුව දර්ශනයට අනුව යෙදිලා අර විදිහට කෙනෙකු කරන්නේ නැතු පහත් කරන්නේ නැතුව කටයුතු කරනවා නම් සැපය හොඳට විනිශ්චය කරගන්න දන්නවා නම් ඒ වගේම කෙනෙක් ඇතිතරදී නැතිතරදී කතා කරන හැටි දන්නවා නම් ඒ වගේම තරවටු කරලා හිත කීර ගැහෙන වචන කතා නොකට මුදු මුළු වචනකින් කතා කරන්න පුළුවන් බව දන්නවා නම් යම් යම් ප්‍රදේශයක කැනක ජනපද නිරුක්ති තියෙනවා නම් ඒක නොයෙක් මුල ජීවත් වෙන දන්නවා නම් මෙන්න මේ වගේ දර්ශනයකින් යුක්ත ඒ වගේ දැනුමකින් යුක්ත කෙනාගේ ජීවිතයේ තියෙනවා අරණ ප්‍රතිපදාවක් තියෙනවා කියලා. ඒ කාන්තෙන් යා කෙලෙස් සුද්ධියෙන් විදලා ආනන්ද විහාරී වෙනවා. එබඳු කෙනාට කෙලෙස් යුද්ධයෙන් දිනලා වාසය කරන කෙනාගේ ජීවිතයේ තියෙනවා අරණ විහාරී වාසය කරනවා කියලා. මේ ටික මම මතක් කරගන්න අද දවසේදී සාසන හිතේශීල විදක සිහිම ග්‍රාහක ඔවුන් සමන අපකම හෝ පෞද්ගලික මත වේදයක් මත සහායක් කරත් නැහැ. නමුත් අවුරුදු සාරා සම්පීය කාලපලක්ෂයක් පාදනය කරන පුරම ඇත්ති මත් වේ නන්දේලා නොවිදනා දුක් විදලා බුදුතම වහන්සේ නම ලෝතුරා බුදුන් කෙරෙහිපත් වෙන්නේ මේ අහිංසක ලෝකීය සංසාර දුකින් නිතර කරවන්ද පාර පෙන්වන්න මිස කර මේ අහිංසක ලෝකීය දුක්සාගර සංසාරයෙන් නිතර කරවන්ද මිස කර තව කරකවත් ඛණ්ඩේ බුදු දෙන්න ලෝකයේ ඇතුළත දුක් විඳින්න තව පාරක් හදා දෙන්න නෙමෙයි. ඉතින් දැක්කා. ඉතින් එවන්දු බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා අහිංසක ලෝකයේ සතර දුකින් නිතර කරලා ඒ හත්තරමේ මේ ලෝකයේ නබලා තුමුන් ගාවතාවා හොඳට මතක තබාගන්න. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පොරවගෙන හිටපු සිවුර මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දීලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පොරවපු චීවරේ තමන් වහන්සේ පොරවගත්ත එක නිකම් ක්‍රියාවක් කළේ නැහැ. සංකේතයක් ලැබුවා මගේ ප්‍රාර්ථනේ මම සංකේත පාට දෙනවා බාහිර දුන්නා බාහිර දෙනවා කියන එක මේ ප්‍රාර්ථනේ පවත්වන එක ගෙනියන එක සමස්තයක්ම තුනුරුවන්ට ආදරේ තියෙන ස්වාමීන් වහන්සේලට අයිති වගකීය වගේ කියනුතු කරනවා. ගහට පොත්ත පොත්තට ගහත් නැතුව ජීවත් වෙන්න බැහැ වගේ ස්වාමීන් වහන්සේ කණින්ම ජීවත් වෙන්න බැහැ. හැමදාම සාසනයට ආදරේ කරපු සංගරත්නයට ආදරේ කරපු ඉහි උපාසක උපාසිකාව මෙහිදී ඉන්නවනේ අදත් ඉන්නවා. සාසනයට ආදරය කරන වගකීමක් වෙන ස්වාමීන් වහන්සේලාගේ සාසනය ගැන සංගරත්නය හැමදාම බලාගත්ත රැකගත්ත තරුණෙක්ව බලාගන්න අම්මා තාත්තා කෙනෙක් වගේ ඉන්නේ දී උපාසක උපාසිකාවෝ හැමදාම සාසනය දුරුවන් රැකගත්තා බලාගත්තා. ඒ ඕගොල්ලන්ට වගකීමක් තියෙනවා අද දවසේදී මේ සාසනය විනාශ වෙන්න නොදී ඉදිරියට පවත්වන්න කියන එකක් මතක් කරනවා. ඒකෙ මම මතක් කළේ වර්තමානය තුළ මේ සාසනය විනාශ වෙන විදිහට අර්ථ විකෘති කරමින් පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා බොහෝ දේශනාවන් පවතිනවා. එදිනෙදි අපි සිහි නුවණින් යුක්තව තේරුම් ගත යුතුයි. අවුරුදු දහස් ගණනක් ආපු මේ සාසනේ මේක පෙර හිටපු උපාසක උපාසිකාව ස්වාමීන් වහන්සේලා අද දෙවුලලා ඕම බ්‍රහ්ම මත කියලා ගත්තනම් කිව්වන අද ඔබට මට ත්‍රිපිටකයක් හෝ මේ වගේ පෙර දහමක් හෝ අර්ථයක් බලන්න යම ඉතුරු වෙයිද? ඉතින් අද අපි මේ කරන දේ ඔය විදිහට මේ පෙර දහම දොස් කියලා බ්‍රහ්ම මත කියලා කඩ කඩලා විකෘති කරලා විනාශ කළොත් අනාගතයේ මේ ශාසනය ප්‍රයෝජනය ගන්න හදන අහිංසක ලෝකයට කරන මහා අසාධාරණයක්. බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි ප්‍රමුඛ විශ්වාසය පමුදු කිරීම සැරේ මුගල මහරහතන් වහන්සේලා පවත්තිකු කලන නැට්ට කරන අවනම්බුවක් අකතීර්තියක් වෙනවා. ඒ නිසා ඔහුම හරි නිවන් දකින්නේ නිවන් දකින්ද ඔහුම හරි පුළුවන් කමක් නැහැ. මේ පිටපිටින අර්ථය බලා ගත්තාම හොඳට නැති බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අලුත් අලුත් අර්ථකථන දෙන්නට මහා වීර ක්‍රියාවක් හැටියට නෙමෙයි නිංජිත ලැජ්ජ නැති ක්‍රියාවක් හැටියට දකින්න ගන්නයි. ඒක ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කියලා හිතන්න එපා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමුගේ ශාසනයට තව කෙනෙකුට නෑ අමුතු අර්ථකථන දෙන්න. අලුත්ින් ගමක් අප හොයන්න බෑ. හොයන්න පුළුවන් හොයන්න අවශ්‍ය හැම දෙයක් බුදුරජාණන් වහන්සේ හොයලා දීලා තියෙනවා. යම් මලක පිටිකලට හානියක් මොකට වර්ණයට හානියක් මොකට ගන්ධයට හානියක් මොකට බම්මලේ කැණිතිකක් පුරා ගොන්නවත් වගේ එලද හමට කිසිදු හානියක් මොකට විනාශයක් මොකට ඒක අර්ථයේ විතරක් කරකවා ගන්න පුළුවන් නම් නොරෝණය ගන්න පුළුවන් නම් මෙන්න මේක සත්පුරුෂ ක්‍රියාවක්. ඉස්සර ගොඩක් අය බලනවා ස්වාමීන් වහන්සේලාට ත්‍රිපිටකයේ තියෙන කබලුල හාමුදුරුවෝ දුමල්ලල්ල ඉන්නවා විතරයි කියන හොඳට මතක තබා ගන්න. ඔසවන්න දැරි දෙයක් ඔසවන්න කියලා බිඳල දානවට වඩා ඒක ඔසවන්න පුළුවන් කෙනෙක් එනකම් කරන්න දැරි දෙයක් කරන්න ඕන පරිසම් කරලා තියෙනවා කියන උතුම්ම ක්‍රියාවක්. ඒකෙත්යේ එහෙම තබලා තමන්ට කරන්න දෙන්නේ කරන්නේ නැතුව දුම්ම අල්ලා අල්ලා හරි අවර්ථජන ආවේ පුළුවන් කෙනෙක් ඇවිල්ලා ලෝකයට අක්ෂය හොල්ල දෙන තැන දක්වා රැකගෙන ආවේ සම්පූර්ණ බව දකින්නේ. එදා ඒ උත්තරය මහා වීර ක්‍රියාවක් කළේ කබඩ් දෙකේ කුට්ටක තියාගෙන දුම් අල්ලා හරි රැක්ක ලෙසට විනාශ කරන්න දෙනස් කරන්න ගියේ නැහැ. එද බාලකමක් නෙවෙයි එක ශ්‍රේෂ්ඨ උත්තර ගතියක් ඉගෙන ගන්න. ඒක ඔබලට මතක් කරනවා මේ වාසන දිවෙදී මහත්නා ඥානෙවත් නැති පෙළදහම විකෘති කළා අනුචි කරනදී එක පිළි දෙපාර්ශ්වික මතක් මතක් කරන්නේ තම තමන් තම තමතු වංචනික දෙන්නේ. ඒකට මම කතාවක් කියන්න ඔය තැන් වලට ගිහිල්ලා භවනා කරන් අපි කියන ඒ වගේ විද්‍යා දෘෂ්ටි දේශනා කරන තැන් වලට භාවනා පන්ති වලට සිය ගණන් යනවා. හැබැයි ඔය යන්නේ ඒ බණ අහන්නේ ඉතලා භාවනා පන්ති වලට ගිහින්ලා භාවනා කරලා 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 උරුවය. ඔය අතර නැතුවන්නේ ඉන්නවා. එතන මොහොතේ කමතහන දුන්නාම තමන්ගේ පරණ භාවනා කරලා හුරු ගතියක් උදව් වෙලා විද්‍යාවත් ඒ මොහොතේ එක්කෙනෙකුට දෙන්නෙකුට යම් සමාධි ගතියක් ඇති වෙන්න පුළුවන්. ඇති වෙනවා. දහහක් කියන දෙන්නෙකුට තුන් දෙනෙකුට ඇත්තටම සමාධිය ඇති වෙන්නේ ඇති වෙයි. එයා අනිත් කෙනෙක් කිව්වා මගේ හිතනම් හොඳට සමාධිය ගන්න මේක අහගෙන ඉන්නකොට කියලා. හැබැයි මේක අහගෙන ඉන්නකොට සමාධිය උනේ එතන තියෙන ඒකී තියෙන වටිනාකම හින්දානේ. පුරාකල් බහුනා කරලා කරලා අපි දෙකේ කියනවා. ඕන තැනකට ගිහිල්ලා ඉඳගෙන වෙන දෙයක් අහන්න වෙයි එහෙම වෙයි. එතකොට ඒක හදන්න අනිත්‍යන මධ්‍යන්ත සමාධිය. මධ්‍යන්ත සමාධිය අන්තිමල ගත්තාම මුළු සමාලාවේ ඔක්කොම සමාධි ධ්‍යානලාගේ කියන්නේ. ඉතින් මේක අද්භූත ආශ්චර්යමත් ක්‍රියාවක් වගේ මෙච්චර කල් බලන දීපු කාටවත් වෙලා නැහැ. මේ මුළු සමාලාවේ ඔක්කොම ඉත සමාධිය කියන්නේ කොහොමදයි කියලා ඔබ රාගය. නමුත් මම ඔබට කතාවක් කියන්න. මේ ලෝකයේ හරියට වංචනිකයි. තමන්ව තමන්ට වංචා කරගන්නවා දන්නේ නැහැ. ඒක කියන්නේ එහෙම කරන්න එපා කියන එක. මොකද තමා මගේ වයස අවුරුදු 18 විතර කාලෙදී හරි හොල් දෙකකට. අපි ඒ වගේ තත්ත්වයක් පිළිගන්නවා එකක් තිබුණා. කියලා දැන් උපාසකම් වල උපාසක මහත්වරුන් කිව්වේ ලොකු මාත්‍ය කරගෙන වම්බලන් කරන ගිය කතාව. හතරෙන් දෙහිලා වන්දනා කළා එනකම් ඔය අත්‍යන්තර හිතයන් තමයි වන්නේ මේ හරියට මේක ජීවිතය අහන්න දැකපත. දැන් අපිව අපි අත උපාසකම් වල ගැටිල් බලමු ඈ කියලා. දැන් ජනමහරක් තියෙනවා අතරගම කිවි ගිහිර පැත්තට දැම්මු අත්තේ කොහොම කරේ කුල සිත් නැහැ කියලා. දැන් අපි පස්සේ දැනගමු නාට කොල්ල මොකද කරන්නේ මඩ තියෙන කොහොම කරගෙන කොහොම කොල්ලද කරන්නේ. කරායිම දැන් අපි කුල්ල ටික ඔක්කොම කතා වෙලා අත්ලට බලන්න පාට හම්බල නැහැ කියන පාට හම්බල නැහැ මගේ කමනා දෙන්න එපා. මම කියන්නේ අපි වංචනිකයි සමහර විට අපිව දන්නේ අර කොල්ලෝ කොම්බලියක් කපලා ඇත්ත නිකන් සිත් නැහැ නේද? දැන් මාත් අරන්නේ ඇත්ත නිසිත් නැහැ නේද? දැන් අපි කට ඉතින් කොල්ලෝ ටික ඔක්කොම සුපද ඇත්ත නිසිත් නැහැ. ඉල් ගන්න උපාසකම් වලට දුන්නාම ඔක්කොම ඒවා කියනු ඇත්ත නිසිත් නැහැ නේද? සිත් නැහැ නේද? සිත් නැහැ නේද? කියලා දැන් උපාසකෙක් වෙන්න කිසිම කෙනෙක් සිත් නැහැ නේද? එතකොට අපි කිව්ව අනේ උපාසකම් ගෝරි කරන්න දෙපා අපි මේ අහකට දින ගහමින් වැඩාවේ ආන්නේ කියලා. ඒ වගේ බලන්න ඔතන පොන්ද ගන්න තියෙන එකම කෙනෙක්වත් හිටියේ නැහැ කියලා ගත්තට සිත්තනි. ලැජ්ජයි කිසිද නැත්තේ අනිත් ඔක්කොටම සිත්ත නැහැ කියලා දැනගන්න මාර්ගය කියලා සිත්තයි කියලා කියන්නේ ඇත්ත උනත් වහන්නේ. නමුත් සත්‍යවාදී මනස එහෙම නැහැ. හිතන්නේ සත්‍ය තමයි යටදරන්නේ. ඒ ලැජ්ජේ බොරුකින් නැති වෙලෙන්නේ මොකක්ද? ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි ඔය මහා සමාගම් වල ඇතුළේ සමාජය. එක්කෙනෙකුට මේ සමාජය ඇති වුණා මගේ ප්‍රථමයි මගේ ප්‍රථමයි මගේ බලුවහම සමාජය නැති කෙනෙක් හොයන්න නැහැ. අර කොහොම කළ දෙත් නැති වුණා වගේ. ඒ හින්දා හොඳට මතක් කරනවා කිසි මුදලාවක කමන තමන්ට වංචා කරගන්න එපා, ප්‍රයෝග කරගන්න එපා. මේ සාසනයට හිතයි ජීව සාසනයට ආදරෙන් සාසනය රැකගන්න තමන්වත් අර්ථයක පිළිතුර සබා ගැනීම කියන එක ලකින්න තරන්ද අනර්ථයෙන් කවදාවත් ලෝකී තුලවත් හමතක් ලැබෙන්නේ නැහැ කියන එක අධර්මයෙන් කවදාවත් ලෝකී තුලේ හමතක් ලැබෙන්නේ නැහැ කියන එකත් මතක් කරලා සමන් ඍජු ප්‍රතිපත්තියක අවංකවෙන්න කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම මේ ප්‍රාර්ථනෙට අන්නේ පිට මේ පාසලේ වැඩ ගන්න අක්කච්චි කෙනෙක් වෙන්නේ කියලා මේ උපාසක උපාසිකාවන්ගේ නිදිල්ලනවා. මොහොහරි නිවන් දකින්න දෙයක් කරන්නේ නැතුව මට නිවන නොලැබුණේ කමන්නේ මගේ බුදුහාමුදුරන්ගේ පාසලේ නිර්මලව ඉදිරියට මම රකින්න දාය වෙනවා කියන තැනකටවත් ඇවිත් තෙල ගහම විකෘති කරන දෙයට උදව් දෙන්න ඉස්සනා කියනක මතක් කරනවා. දෙලදහන්නේ සැබෑ අර්ථයේ තේරුම් ගන්න නිවන් දකින්න ඕගොල්ලන්ගේ ඇස්ලක පාදන්න තිස්සක් ඒ ඕගොල්ලෝ අහන්න වෙන්නේ නෑ කවුරුනාව. ඒතේ මේ සාසනේ දෙලදහම විකෘති කරන විනාශ කරන මොදි ධර්මයක් රකින්න අම්මා තාත්තා කෙනෙක් වගේ මහා සංඝ රත්නය සාසනේ ඉවසිලිවත් රැකගන්න කටයුතු කරන්න කියලා තිබුණු උපාසක මහත්තුරුන්ගේ උපාසක මෑණියුරුන්ගේ අත්දැකීම් ඉදිරිමත්
අපි හිතේ මතක කළොත් පෙර කොතනක හරි මේ ස්ථාපිත හතගෙන තිබුණා නම් සම්බන්ධ විවාහය විවාහ කරන අපේ කොතනක හරි ඉපදෙලා හිටියා නම් එදා මේ වගේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ආත්මයෙන් ස්පර්ශායතන හයක් තමයි හදගෙන තිබුණේ. ඒ ස්පර්ශායතන හය විලක්ෂණ ස්වභාවය, අනිමිත්ත සුඤ්ඤත අපනිහිත ස්වභාවය අවබෝධ කර නොගත්ත නිසා අවබෝධ කරගන්න කෙනෙක් කියලා නොදුනු නිසා ඒ පෙනෙන හැන අරමුණ වලට නිත්‍ය විදිහට සැප විදිහට ආත්ම විදිහට අපිට හිතුවාම ඒ අරමුණු ටික අපි හිතපු ටික දෙකම එකතු කළා ස්පර්ශ ආයතන හයට ඇත්තේ සත්‍යයේ ඉන්න පුද්ගලයෙ ඉන්න වචනා දේවල් කියනවා කියලා අපිට ලෝකයක් ලැබිලා ලෝකයක් හදාගෙන උපදවාගෙන එතන සත්‍ය පුද්ගල භාවයෙන් දුක් විඳලා ඒ අවිද්‍යා සංඛාරයෙන් නැති කරගත්ත නිමිති කෙරෙහි තණ්හාව මොහිතුකම නිසාම විඥානය ප්‍රතිසම්පේත ඇතිවෙනවා. දැන් මේ විඥානය නිසා මේ කය සවිඥානික වෙලා ආයතන දෙක හැදිලා ඒ ආයතන දෙකට බාහ්‍ය රූප සංස්කාරදී ආරම්භු ගැටිලා දෙන්නේ නැහෙන බව වෙනවා. ඒක දැන් ආයතන පාතික ස්කන්ධයන්ගේ හට ගැනීම සත්‍ය බුද්ධිල භාවයෙන් තොරයි. දැන් වර්තමානයේ හද මේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇහිටි නොදන්න අවිද්‍යාව නිසා ස්පර්ශ ආයතන හයට සත්‍ය බුද්ධිල ආත්ම භාවයේ නිත්‍ය සැප ආත්ම වශයෙන් අපි හිතන ඒ ස්පර්ශ ආයතන හය පැත්තේ සත්‍ය බුද්ධිම ඉන්නවා කියන හැඟීමක් ඇති කරගෙන ඒ වෙතම සංඝා උපාදාන වශයෙන් හැදුවේ ඇතුලේ ඉඳලා අද ස්පර්ශ ආයතන හය පැත්තේ සත්‍ය බුද්ධිම ඉන්නවා කියන භවයක් දැන් හදාගන්න ඉන්නවා. මේ අම්මලා ඉන්නවා තාත්තලා ඉන්නවා ගොඩ නැගිලි ඉන්නවා කියනවා තේරෙනවා කියලා අද අපිට මේ දේවල් කියනවා ඉන්නවා කියලා දැනෙන මේ ගතිය අපි දුකේ දිහාගෙන නැහැ. අද අපිට දරුවෝ ඉන්නවා මුණුපුරෝ ඉන්නවා නෑදෑයෝ ඉන්නවා යාළුවෝ ඉන්නවා අහවල් යන පුතේන් කියනවා කියලා දැනුමක් අද තියෙනවා. ඒක අපිට ආගන්තුක උපක්ලේශයක් පිටින් අද දෝෂය නිසා එකතු කරගත්ත දෙයක් මිසක විපස්සම් දවසෙන් ලැබුණ එකක් නෙමෙයි. එතකොට මේ ස්පර්ශ ආයතන හය පැත්තේ සත්ව පුද්ගල ආත්මීය වූ අය ඉන්නවා. රාජකීය මුතුමනේ වටිනා කියන වස්තුවේ පැත්තේ තියෙනවා ආසකටයුතු රතයුතු ගත්තහම සුවපත්යට පුළුවන් සැපවත්යට පුළුවන් දේවල් තියෙනවා කියලා මනසේ පෙන්නන ක්‍රම එනේ නැහෙන අරමෝතිකර කිලෙස්තික එකතු කිරීම නිසා හදාගත්ත දෙයක්. හදාගෙන කාම භවය උපද්දවාගෙන මනුස්සකම උපද්දවාගෙන පරිහරණය කරන ක්‍රම. පටවිධාත්වයේ මනුස්සයෝ නැහැ, දේවියෝ ප්‍රඥෝ නැ, පාපෝ දේවියෝ වායෝ කියන සතර මහා ධාතුවේ දේවී මනසියෝ ප්‍රඥෝ නැ. දැන් ඒ ඉස්පර්ශායක දහයක යම් මට්ටමක කෙලෙස් ටිකක් එකතු කරලා මනුෂ්‍යකම ඉපදිනවා. ඉස්පර්ශායක දහයක කෙලෙස් ටික එකතු කරලා දේවකම හදා ගන්නවා. එතන එතන ඉස්පර්ශායතනයන්ට යම් මට්ටමක විශ්තිකම් එකතු කරලා බ්‍රහ්ම කමහදා ගන්නවා. හැම වෙලාවෙම ස්කන්ධ ටික විතරක් තිබුණොත්
ඒ පිටේ දේවිගේ ප්‍රඥාවේ මනුෂ්‍ය සත්‍යෝ නැහැ. කෙලෙස් ටික විතරක් දැත්තොත් කෙලෙස් ටික විතරක් පවතින්නේ ඒ පිටේ දේවිගේ ප්‍රඥාවේ මනුෂ්‍ය සත්‍යෝ නැහැ. කෙලෙස් ටිකයි ස්කන්ධ ටිකයි එකට එකතු වුණොත් පුද්ගලය සත්‍යය දේවිය මනුෂ්‍ය කෙනෙක්. ඒ නිසා අද පෙර විපාකයට අවිද්‍ය සංකාර තණ්හාව පාදන භව කියන මෙන්න මේ කෙලෙස් ටික එකතු කරලා. එකතු කරන්නේ එහෙමයි. දෙනෙන්නේ සත්‍ය පුද්ගල නොවන ක්‍රම. නොවන අනාත්ම රූප ශබ්ද අරමුණු ටික. ඒ ටිකට අපිම පුද්ගලයේ හැටියට දෙනෙන්නේ ඇත්තම දන්නා කමස පුද්ගලයේ හැටියට හිතනවා. හිතුවම දෙනෙන්නේ පුද්ගලයේ හැටියට හිතපු දෙයි එකතු දෙකම එකතු කරලා විඥානය කියන එක දැනගන්නේ ඉතින් දැනගන්නේ පුද්ගලයෙන්. සිතින් විඥාන කොට නාමකොට සිතින්ගේ රූපේ පුද්ගලයේ රූපේම ආරමුණු කරනවා. දැන් මොන විපාක ටික අවිද්‍ය සංඛාර කියන කොටස් දෙකෙන් සත්‍ය පුද්ගලයක් කළා. ඊට පස්සේ සිතින්ම සත්‍ය පුද්ගලයේ රූපේ උපදින තණ්හාවසේ උපදින දෙවොට හැදෙනවා. විපාක ටික වැඩි කරලා කර්ම කෙරෙස් කියන ගති දෙකකින් අපිම හොඳට ඇති වෙනවා. කර්ම බව කියන්නේ අවිද්‍ය සංකල්ප සංහව පදයෙන් කියන මේ ගති ටික. අපි උදාහරණයක් ගැන කිව්වොත් හම්බ වුණේ හම්බ වෙන්නේ කිසිම හැඩයක් තහනමක් නැති නිකම්ම නිකම් ගල් ගැහෙන දෙවනුවට ඒ ගල් කෑල්ලම පඩුවලින් ගහලා කටුවලින් ගහලා මෙටිවලින් ගහලා එක එක හැඳ කරලා හොඳට පොලිස් කරලා රූපයක් හදන අපි හදලා දෙවනි අවස්ථාවේ අපිම ෆොටෝ ගහනවා අපිම සතුට වෙනවා අපිම හැඳ බලනවා. එකම ගල් කෑල්ල ඉතරලා මහත් වෙන ගල් කෑල්ලේ ෆොටෝ ගහලා සතුටු වෙන්න පුළුවන් කමක් තිබුණද නැහැ. පළවෙනි අධ්‍යයනයේදී කළා මොකද්ද අපි අපිටම සතුටු වෙන්න පුළුවන් ආකාරයට අපි සකස් කරගන්නවා. සංඝාර කියන්නේ ඒක. අපි සංඝරොත් වෙද්දී සංඝර. ඇහෙත් පෙනුම රූපේ සත්‍ය කිසිම හැඩතලයක් නැති සතුටු වෙන්න පුළුවන් ගතියක් නැති ගල් ගැහෙන වගේ. වර්ණ සතහන් මාත්‍රයක් ශබ්ද මාත්‍රයක් ගන්ධ මාත්‍රයක් අවිද්‍ය සංකාරයෙන් ඒක කරනවා. මනුෂ්‍යයෙක්ගේ ළමයෙක්ගේ පුද්ගලයෙක්ගේ සත්වයෙක්ගේ නැත්තම් ඒක රත්තරන් ඒක රිදී ඒක දියමන්ති මුතු මුදල් ගොල කරනවා. ඒ කියන්නේ අර කළු ගල හැටයක් නේද. ඊගාවට හැටයන් කරපු කරු දැන් තමන්ගේ ළමයා ගැන හිතලිකර සතුට වෙන තමන්ගේ ළමයා එක හිත ජීවත් වෙන මෙහෙම මෙහෙම කරන ළමයා වෙන මෙහෙම මෙහෙම කරන යාමට මෙහෙම කරයි තන්දි මෙල මුදල් දෙන තමන් හිතේ මෙහෙම තමයි එකතු කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා. ඒ දැන් තමන්ට සමේ තියෙනවා දවෝ ඉන්නවා මුල්ම කලුගලේ තිබුත් නැහැ කින්න කැටේම කලුගල කියන එක කෙනා කෙනාගේ හැකියාව මත ලියවලක් අඳින්න පුළුවන් හැකියාව තියෙන කෙනාට ලියවලක් අඳින්න පුළුවන් නමුත් ලියවලක් නොවන දේ ගන්න සිංහ කැටේමක් සත්ව කැටේමක් අද හදන්න පුළුවන් කෙනාට එහෙම හදන්න පුළුවන් නමුත් සත්ව කැටේමක් නොවුණු දෙයක් ගල් කැටේ. ගල් කැටේ විතරක් තිබුණට ෆොටෝ ගහන්න පුළුවන් ලියගලක් හෝ සිංහම සත්ව රූපයක් තියෙනවද නැහැ. එහෙම හැකියාව තිබුණොත් ගල් කැටේ හම්බ නොවුණු ෆොටෝ ගහන්න පුළුවන්ද හැඩ සටහනක් නැති ගල් කැටයකුත් හම්බ වුණොත් ඒ ගල් කැටේ හැඩ සටහනක් ගන්න පුළුවන් හැකියාවකුත් එකතු වුණොත් මොකක් වෙයිද? තමන්ට සතුට වෙන්න පුළුවන්. ඒ වගේ පාඨවි ආපෝතිජු වායු කියන සතර මහා ධාතු ගැදෙනු අවකාශ ධාතු වංගාන ධාතු විච්ච මේ රූපය. ඉස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ මහල්ලෙක් හෝ වැඩිහිටියෙක් හෝ ළමයෙක් හෝ නෙවි රත්තරන් රිදී මුතුමැණික් නෙමේ බල්කටයක් විතරයි. කෙනා කෙනාගේ හැකියාව කෙනෙකුට ගම විදියට හදන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඒ ඕන විදියට කෙටේපත් මේක හදා ගන්න පුළුවන්. මට පුළුවන් මොන නම් උපාසකම් මගනේ නැත්නම් අම්මේ ආච්චි කෙනෙක් සීයේ මොමපුරේ ඕන ඕන විදියට මේක කැටේපත් කෙනා කෙනාගේ හදා ගන්න පුළුවන්. හදා ගත්තට පස්සේ දැන් තමයි සතුට වෙන්නේ ඒ ස්ත්‍රීකු තියෙන. හොඳට මතක තබා ගන්න අපි අද සතුට වෙන සතුට කරන්න අපේ හිතේ තියෙන කාම භාණ්ඩ කාම වස්තු කාමයේ නොවන නේකේ කාම යානි චිත්‍රානේ ලෝකේ මේ ලෝක චිත්‍ර කාමේ නෙමෙයි මේ කවුරු ගල කැටේ මත හැමදේ සතු වෙන්න පුළුවන් ජීවිතයක් එහෙම නෙමෙයි සත්ව රූපයක් එහෙම නෙමෙයි නේකේ කාම යානි චිත්‍රානේ ලෝකේ මේ ලෝක චිත්‍ර සංකප්ප රාගෝ පුරුෂස්ස කාම පුරුෂයාගේ මානසික දැක්ටි සංකල්පයයි රාගයයි දෙකටයි කාම කියන මානසික දැක්ටි සංකල්පයයි රාගයයි දෙකටයි කාම කියන්නේ ඒ කියන්නේ ලියවලක් හදන හෝ සත්ව මූලක් හදන හෝ කැටේම හැකියාව කැටයන් කිවිනේ හැකියාව කියලා ඒක තිබේ. දැන් අර චිත්‍රයට මේ සංකල්ප රාගය දෙක එකතු වුණහම උපදී මොකද්ද? වස්තුපාන. ලියවලක් හදන හෝ සත්ව රූපයක් හැදින්නේ හැකියාව කලා කාර ගතිය එකතු වුණහම හැඩට තහනක් නැති කරුණකට මොකක්ද වෙන්නේ? නිර්මාණය වෙයි චිත්ත සම්පූර්ණ කරන රූපය. ඒ වගේ රූපසටහනක් නැති චිත්‍ර මාත්‍රයක් වූ රූප සද්දාදී పంచకామ గుణిక పంచకామేత హిత అనేక కామేనే హిత దేత కామే ఎవతు ఉనహమ ఓగలన సత్తుతు వెన్న గుణం తేత్ర హెదిన మెహి హెదిన నే ఏ తీయనో కి తమంది మనసు లేదు. దెన్ పుద్గలే ఇన్నో సత్తు ఇన్నో గేవల దురువల్ తీయనో కేన హెదిన తీ ఒకట దనగన్న మే తీయన మే పెనిన లోకే ඉස්කන්ද දෙකේ කෙලස් ටිකක් තබලහන යන තියෙන්නේ. දැන් දුක් විඳින්න පුළුවන් හොඳ තේස්ත්‍රයක් හදාගන්න තියෙන්නේ. අඬන්න පුළුවන්, වැළපෙන්න පුළුවන්, පපු අනුදහන් ගන්න පුළුවන්, සිහිනතෝ කලාත්‍ය වෙන්න පුළුවන් විදිහේ යමක් අනිත්‍ය වෙනකොට විපරිණාම වෙනකොට අඬන්න වැළපෙන්න පුළුවන් අරමුණ තියෙන්නේ. කෝටි ගණන් වටන වස්තු විනාශ කළ පිස්සුර දෙන්න පුළුවන් විදිහේ වස්තු ඉපදලා තියෙනවා ඕගොල්ලන්ට. සමහරවිට ඒ රූපය විපරිණාම වෙනකොට ජීවිතේ පව නැතිද තරම් උලගන්න බැරි සෝගයක් ඇති වෙන විදිහට බැඳිලා තියෙන්නේ ඒ රූප වලට. මේ ස්කන්ධ ටිකට තියෙන එකතු වෙනවා. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියන කෙලස් ටික පෙනෙන දෙයට පෙරයි පසුයි කියන මේ දෙකෙන් කුච්ච එකදහම එකම පෙනෙන දේ ඉස්සලා මෙහෙම හදලා ඊට පස්සේ මෙහෙම පොකව ගන්නකොට
ඉතුරු නොවුනොත් තමයි පුදුමේ. ඒ නිසා මෙන්න මේ විදිහට තියෙනකොට ඔබේ දැනගන්න ඕනේ පටිච්චසමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක් විඳින පුළුවන් ලෝකයේ මේ කෙලෙස් ටිකේ මනුෂ්‍ය සංකල්ප තමව කරගන්න දෙන්නේ මේ වර්තමාන කෙලෙස් ටිකෙන් තමයි මේක හදාගන්න තියෙන්නේ. භව කාම භවය හදාගෙන අපි දුක් විඳිනවා, සැප විඳිනවා, සැපයි දුකයි, දුකයි දෙකයි දුකයි. ඊට පස්සේ භව පත්‍යය භවයේ තිබුණු ඒ දේවල් පිටපත් කරගෙන කැමැත්ත නිසා ආසාව නිසා මේ විදිහට කරන විඥානයේ ප්‍රතිසන්දියට මාර්ග තියෙනවා. මෙන්න මේ ටික ධර්ම සුතෝ සම්දී ශ්‍රාවකය. ඊට පස්සේ එයා දන්නවා පෙර ජීවිතයේ ස්පර්ශ ආයතන හය ශුන්‍යතාවේ තේරුම් ගත්තා නම් ස්පර්ශ ආයතන හය කැටයන් නොකළ නම් පෙර ජීවිතේ කැටයන් නොකළ නම් එදා සත්පුද්ගලාත්ම භාවයක් ස්පර්ශ ආයතන හයේ තියෙනවා කියලා හැඟීම නොවුණා නම් ස්පර්ශ ආයතන හයේ අනිත්‍ය ශුන්‍යත අපහිත ස්වභාවය තිබුණා නම් ප්‍රතිසන්දි වශයෙන් යද්ද මානුෂ්‍ය ගමන යන මානුෂ්‍ය විදිය නැත්තම් දිව්‍ය ගමන යන දිව්‍ය නොවුණා නම් බ්‍රහ්ම ගමන යන බ්‍රහ්ම නොවුණා නම් කාදා වූ ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. එහෙම නොවුණා නම් අද විඥානය මේ වගේ කයක් සමුඥානක කරගෙන මේ ආයතනික පහළ වෙන්නේ නැහැ නේද කියලා දන්නවා. අද මේ ස්පර්ශ ආයතන හය කැටයන් නොකොළ ඌටෝ ගහන්න අත්රූප අත්රූප ලියගෙන හැදුවේ නැත්තම් අද ඒව කැඩෙනකොට දිනනකොට එන දුකිනුත් නිදෙනවා. ඒ වගේ දැන් හොයාගෙන යන්න ගිහිල්ලා නැවත මේ වගේ කයක් සමිඥානක වෙන ක්‍රමයක් අත් වෙනව නේද කියලා දන්නවා. දැනගෙන එහෙනම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව මොකක්ද? ස්පර්ශ ආයතන හය කැටයන් නොකොට යුතුයි කියලා දන්නවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දෙන්න දෙන්න නුවණින් මෙනෙහි කරනවා. ඒකට උපකාර පිණිස හොඳ චිත්ත සමුදයක් වඩනවා. සිත සංවර කරගන්න උපකාර පිණිස කාය වචන දෙකේ සංවරයේ පිහිටනවා. සීලයක පිහිටන සමතකම තහනකින් හිත වඩවඩ පිළිෙන රූපී අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය පිළිගන්නවා. මොකද එහෙම වෙන්න නිත්‍ය විදියට සැප විදියට ආත්ම විදියට කැටයන් කරන්න දෙන්නේ නැහැ. කැටයන් කළොත් පිටගත් පුතු වහන් කියලා දන්නවා. සතුට වෙනවා කියලා දන්නවා. කවුවත් නෙමෙයි තමයි. ඔන්න ඔය ටික පරිසම්පාදයේ හරහා පෙන්නන්නේ පෙරණේ වැරද්ද හින්දා අද මේ කයත් පවිඥාන කියලා ස්කන්ධ දුකත් විඳිනවා. ඒ විදිහට කෙලෙස් එකතු කරගෙන සත්ව පුද්ගල භාවයේ දුකත් විඳිනවා. ඒ විතරක් නෙමෙයි මේ සත්ව පුද්ගල භාවයේ දුක තිබුණොත් මතුවෙත මේ කයත් පවිඥාන කරලා මේ වගේම විදිත පුරන් දුක හැදෙනවා කියලා දැක්කේ. ඒක මේ ඉස්පර්ශයෙන් තමයි ඇත්ත ඇටි දැකලා කැටියෙන් මොකද තිබුණා නම් අද මේ වගේ කයක් අවිඥාන දුකලා ස්කන්ධ පරිහරණය දුක උපදින්නේ නැහැ නේද කියලා දන්නවා. මේ ස්කන්ධ පරිහරණය දුකට අද කෙලස් එකතු නොකළොත් පුත්තර භාවයෙන් විදිත දුක උපදින්නේ නැහැ නේද කියලා දන්නවා. ඒ මොන පුද්ගල භාවයේ දුක විතරක් නැනේ මේ කයත් අවිඥානික වෙලා නැවත මේ විදිහේ ආත්ම භාවයක් හදාගෙන දුක් විඳ දෙන මතු ඒ දුකත් වෙන්නේ නැහැ නේද කියලා දන්නවා. දුක දැනලා දැකලා දුක නිරෝධය දැකලා දුක් සමුදයට දුක් නිරෝධයට කැමති වෙනවා. දුකේ නිස්සාරයෙන් කැමති වෙන දුකේ මිදීමට කැමති වෙන අය දන්නවා. ස්පර්ශ ආයතන හය නිත්‍ය සැප ආත්ම වශයෙන් ඇසුරු කරන තාම න්‍යාය සාධාරණයි දුකේ මිදෙන්නේ. අනිත්‍ය දුක් අනාත්ම විදියට දකින තාම හිතන තාම මේ තියෙන දුක මිදෙනවා නිදහස් වෙනවා කියලා න්‍යාය පිටර දන්නවා. ඒ හින්දා කියන කරනවා. යම් පටිච්චසමුප්පාදයේ ධම්ම හිඳනවා ස්පර්ශ ආයතන හා අනිත්‍ය හේතු දුක් හේතු නාම හේතු මෙනෙහි කරනවා විසද මෙලදී ඇතුළත
මෙහෙ කරලා දෙන්නේ. මේ මොහොතේ තමයි මම පැහැදිලි කරන්න දෙන්න ඕන කම තියෙන්නේ. කොම්බ වේතික තේරුම් අරගෙන මේ ජනමන සංඛ්‍යාත සසරෙන් අදාළම නිදෙන්න උත්සාහවත් වෙන්න
කියනවා.
එකමේ සීලෝංකාරයෙන් පහල කරගත් අවසීල කුසලය විශේෂයෙන්ම අපේ ගෞරවනීය මහා සංඝරත්නය ගෞරවණීය කරනවා කරමු. මේ පින්වත්න් තුමාත් මේ වගේ කුසල ක්‍රියාවක් පුණ්‍යක්‍රියාවක් සිදු කරගන්න දීලා අවස්ථාව ලැබෙන මහා සංඝරත්නය නිසායි විශේෂයෙන් මේ විහාරස්ථානයේ වැඩවා සිටින මේ සමාජ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ආත්මය ගෝධිසත් වෙන
සංසිද්ධා
කියලා සාදු සාදු. එවගේම සියලුම අපේ සිද්ධාන්ත වල සියලුම කුසල් දෙයන් දැනෙන්නේ මේවත් සියදැනි වුණත් අපි අනුගමන කරනවා ඒ සියදැනි වුණත් දෙවියන් සුපත්තාවේ කියන ජීවනයේ වේවා ඒ කිමොත් සියදැනි වුණත් බලවත් වෙන උතුම් මේ විහාරස්ථානයේ අධිපති වූ යෝගී ශාස්ත්‍රඥයා ආරක්ෂා කරන සම්මාදිට්ඨික ශාසන මාර්ගයේ දෙවියෝ මේ දින අනුමෝදන් වෙච්චා දෙවියන් දීසුර වඩවන්දනය කරගන්න දෙවියන් පද රෝධිකින් අතුමෙන් සංසත්තුවා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තාජුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංජත්තං සුභුසාවකං අපේ දිනා විසින් සිද්ධ කරා වූ සීලෝ කුසල ධර්මයන් ගරුණීය මහා සංඝරත්නයේ හිමි මුතුන්ගේ නමින් නැසී කාලයක් ගතවන්නේ කීපී සංසාරයක යම්තා ඥාත සම්භයයක් සිටියේ නම් මේ පොළොව දිනේ ඥාතින්ද මේ ජීවන කරුණතර මනෝකම් දෙත්වා ඒ අය දුක කුසිනේ නම් දුක මත දේශනා කරනකොට මුතුන් යන සැලැස්සා කියන මාතෘකාව කියන පින්නෝදන් කරමු. ඉදන් මේ ඥාතී මන භවතු සුඛිතා හොන්තු ඥාතේ නිදන්නේ ඥාතී මන භවතු සුඛිතා හොන්තු ඥාතේ ඉදන් මේ ඥාතී මන භවතු සුඛිතා